ධර්ම සාකච්ඡාව කැඹුරට අත්දැකීම් විශ්ලේෂණය කරන්නට විමසන්නට අවස්ථාව එමෙන්ම නොපැහැදිලි හෝ අපැහැදිලි අත්දැකීම් පැහැදිලි කරගන්නට වැරදි වැටහීම් නිවැරදි කරගන්නට නිවැරදි වැටහීම් තහවුරු කරගන්නට ඉතාම අගනා මෙවලමක් උපකරණයක් ධර්ම සාකච්ඡාවයන් බුද්ධිමය සංවාදයකට වඩා තොරතුරු සන්නිවේදනයකට වඩා දැනුම උරගා බලන දහම් දැනුම තරඟයකට වඩා අවශෝෂණයක් දහම අප තුළට උරා ගන්නට අවශෝෂණය කරගන්නට දොරටුවක් ධර්ම සාකච්ඡාව. ඒ සඳහා ප්‍රශ්න තියෙනවා නම් අහන්න, ඒ වගේම අත්දැකීම් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.
මට තියෙන ප්‍රශ්නය, භාවනා කරනකොට මම සාමාන්‍යයෙන් කුඩුකුවා ඉල්ලකොට දෙයක් කරන්න ගියොත් මට ඇඟට දැනෙන්නේ හරියට ඒකල්ප වෙනවා කියලා. හිත නැත්නම් හිත ගොඩක් සංසුන් වෙනවා, ඒ කර්මනික තියෙනවා කියලා දැනෙන්නේ. නමුත් භාවනා ඉරියව්වත් කියන්නේ කකුලේ නවාගෙන වාඩිලා හිටියොත් මාක්‍රේ වැඩක් කරනවා නේ, يعني කියාකම් කාර්යකම් කරනවා නම් සමහර විට පැය ගණනාවක් වුණත් වැඩේ කරගෙන යනවා වාඩි වෙලා මේ කිතා පහස දැනින්නේ. ඒ වුණාට ළඟටදී නම් භාවනා කරනකොට පැය භාගයක් විතර යනකොට කකුලේ මාස්ලේක ලুকু වේදනාවක් දැනෙනවා. ඉතින් මට ඉන්න පුළුවන් එහෙම. හැබැයි එතකොට අරමුණ තියන්නේ වේදනාව විතරයි. වෙන දෙයක් නෙවෙයි. ඉතින් අර ආනාපානසති වගේ දෙයක් කරනවා නම් ඒ අරමුණ හිතාවට යනවා. ඉතින් අර හිත එක දිගට යන්නේ. ඉතින් හැබැයි වෙනින් වැඩක් කරනවා නම් මම පැය ගණන් ඉඳලා තියෙනවා. ඉතින් මම මෙතන මේ මගේ මානසික අසහන, මානසික වාකට දෙයක් කියලා. මම මේක හදාගන්නවා. ඒ නයි විශ්ේගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක තමයි ගොඩාක් දැනෙනවා. ඉවසන් ඉන්න තුළ වෙනින් අරමුණකට හිත යන්න බැහැ. ඔව්
වෙන අරමුණකට යන අවශ්‍යත් නැහැ. වේදනාවම වේදනාවම අරමුණු කරගන්න පුළුවන්. ඒ වේදනාව කමඨහනක් කරගෙන වේදනානුපස්සනාව නැත්නම් වේදනාව මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. ඒ වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන්. වේදනානුපස්සනාව වේදනාව මොකද වෙන්නේ? කොහෙද හරියටම තියෙන්නේ? ඒ වේදනාව හරියටම තියෙන තැන නිශ්චය කරගන්න පුළුවන් දි ශරීරේ මෙන්න මෙතනයි කියලා. ඒ වෙනස් වෙනවද? තනින් තනට වේදනාව ගමන් කරනවද? වේදනාව අඩු වැඩි වෙනවද? වේදනාවේ ස්වභාවය වෙනස් වෙනවද? පෙර වෙනවද? දැන් මේ වගේ ඒවා දිහා බලාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒ වේදනාව හස්සනවා. ඒ වගේම වේදනාව පිළිබඳ මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. මේ වේදනාව සහ තමන් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මමයි වේදනාව අතර තියෙන සම්බන්ධය මොකක්ද? වේදනාව තමන්ට දැනෙන දෙයක්, තමන් ඇති කරගත්ත දෙයක්. එහෙම නැත්නම් වේදනාවේ අයිතිය කාටද? මේ වේදනාව අයිතිය? මේ වගේ කාරණා පිළිබඳ මෙනෙහි කිරීමක් සුවබැලීමක් විපස්සනාවක් කරන්නත් පුළුවන්. ඒතරේ දෙපැත්තටම වේදනාව පිළිබඳ සිහින් ඉන්නත් පුළුවන්, වේදනාව පිළිබඳ විපස්සනාවක් කරන්නත් පුළුවන්. ඒ නිසා මේ ඒ දැනෙන වේදනාවම ගෞවක් කරගන්න භාවනාවට ඒ බාධාවක් විදියට ගන්න නැතුව. ඒතරේ මුලින්ම කියපු කාරණය අර කුටුක වගේ වාඩි වෙලා ඉන්නකොට භාවනා කරනවා වගේ දැනෙන්නේ නැහැ කියන එක. භාවනා කරනවා නෙමෙයි අර මේ ඒ ගතිය ඇඟට දැනෙන්නේ නැති එක. ඒක සාමාන්‍ය දෙයක්. ඔය කොයි දේටත් මේ කොයි දේත් අපිට දැනෙන්නේ පුරුදු අනුව. පුරුද්දටම විශේෂයෙන් සමාධි භාවනාවලදී සමත භාවනාවේදී ඒ භාවනා කමඨහනයි භාවනා කරන ඉරියව්වයි භාවනා කරන තැනයි භාවනා කරන වෙලාවයි මේ හතරම පුරුදු බවට පත් වෙනවා. මෙන්න මං භාවනා කරන ඉරියව්ව, මෙන්න මා භාවනා කරන තැන, මෙන්න වෙලාව මම භාවනා කරන, මෙන්න මගේ භාවනා ක්‍රමය. ඒතර මේ හතරම පුරුද්දක් බවට පත් වෙනවා. ඒතර ක්‍රමයේ වෙනස් කරොත් එහෙම අලුත් ක්‍රමයක් ගියොත් එතන භාවනා අර කලින් ලැබුණු අත්දැකීම ලැබෙන්නේ නැහැ. වෙන වෙලාවක වාඩි වුණත් සමහර විට පුරුදුණු වෙලාවට වගේ දැනෙන්නේ නැහැ. වෙන ඉරියව්වක හිටියත් දැනෙන්නේ. ඒක තමයි ස්වභාවය. එය වැදගත් වෙන්නේ සමත භාවනාවට. දැන් සමත භාවනාවක් කෙනෙකුට බොහොම මෙහාට ගෙනියන්න අවශ්‍ය නම් මේ හතර වෙනස් නොකර භාවනා කරන්න. තැන වෙනස් කරන්නත් එපා, ඉරියව් වෙනස් කරන්නත් එපා, වෙලාව වෙනස් කරන්නත් එපා, ක්‍රමයේ වෙනස් කරන්නත් එපා. ඒත් බොහොම ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ වෙනස් කර කර ඉන්නේ කියොත් ප්‍රතිඵල නැහැ. හැබැයි දැන් සිහියෙන් සිටීම භාවනාවක් විදිහට ගත්තොත් සිහියෙන් සිටීම, වර්තමානයේ සිටීම, මේ මොහොතේ වෙන දේ දැනගෙන සිටීම. දෙවිබඳු ඉලක්ක අරමුණු භවනා විදිහට ගත්තොත් නම් ඉරියව්ව, තැන, වේලාව වෙනස් වුණාට එහි ලොකු බලපෑමක් නැහැ. අර මේ වාඩි වෙලා පරියන්කේක වාඩිලා ඉන්නකොට දැනෙන දේ මම හොයන්න යන්න එපා. ඒ දේ ආයෙ ලැබෙන්නේ නැහැ. ඉරියව් වෙනස් වුණා වෙන දෙයක් ලැබෙන්නේ අලුත් ඉරියව් එහෙමයි. හැබැයි සිහියෙන් ඉන්න පුළුවන්. වර්තමානයේ ඉන්න පුළුවන්. සිතිවිලි අත්හරින්න ඉන්න පුළුවන්. ඒව තමයි බලන්න ඕනේ. ඒ තමයි කුසලතා. ඒත් අපිට අත්දකින්න ලැබෙන දේට වැඩිය තමක් මොකද්ද කරන්නේ කියන එකයි වැදගත් භාවනාවේදී. අත්දැකීම් වලට වඩා වැදගත් වෙන්නේ භාවනාවේදී යෝගියා කරන දේ. එතෙන්ට වැඩි තැනක් දුන්නොත් මොන ඉරියව්වේ වුණත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉරියව්වකට බෑ කෙනෙක්ගේ සිහිය වෙනස් කරන්න. කෙනෙක් වර්තමානයේ ඉන්නවා නම් ඒ වර්තමානයේ සිටීමෙන් කෙනෙක්ව අයින් කරලා අතීතයට අනාගතයට ගෙනියන්න බෑ ඉරියව්වකට. වෙලාවකටත් බෑ තැනකටත් බෑ. ඉතින් ඒ බඳු තැනක්, වෙලාවක්, ඉරියව්වක් නැති. ඒ කියන්නේ තැනකට, වෙලාවකට, ඉරියව්වකට සහ ක්‍රමයකට හිර නොවුණු, සීමා නොවුණු තැනකට එන්න. හැබැයි එතෙන්ට එන්න අර දේවල් උදව් වෙයි. තැනක්, වෙලාවක්, ඉරියව්වක්, භාවනා ක්‍රමයක් උපකාරී වෙනවා. ඒවා උදව් කරගෙන ඒ දේවල් මේ ඉක්මවා යන්න උත්සාහයක් ගන්න. ඇතර ඒ ප්‍රශ්නේ ඊළඟ කොටසින් කියුණා අර එක ඉරියව්වක ඉඳගෙන වෙන වැඩක් කරනකොට වාඩි වෙලා භාවනා ඉරියව්වෙන් භාවනාව නොකර කිසියම් ක්‍රියාවක යෙදෙනකොට වේදනාව දැනෙන්නේ නැහැ. ඔව් එතෙන්දී එකක් තමයි අපේ අවධානයේ තියෙන්නේ ක්‍රියාවට, Tamanට නෙමෙයි ක්‍රියාවට. පතක් කියවනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වැඩක් කරනවා, යමක් අලුත් දෙයක් කරනවා. කෙනෙක් එක්ක කතා බහ කරනවා. ඉතින්දී අවධානය තියෙන්නේ තමා ගැන නෙවෙයි. ඒ තමා ගැන අවධානය නැත්නම් නැතිනම් තමා ගැන තියෙන අවධානයට වඩා බාහිර දෙයකට අවධානය වැඩි නම් එතනදී තමන්ට වෙන දේ දැනෙන්නේ නැහැ. ඒතර වේදනාව ප්‍රබලව දැනෙන්න අපේ අවධානය අපි කෙරෙහි බොහොම තදින් යොමු වෙලා තියෙනවා. ක්‍රියාකාරකමකදී අවධානය අපෙන් අයින් වෙලා ඒ ක්‍රියාවට තමයි යොමු වෙන්නේ. එතින්දී දැනෙනවා අඩුයි කුඩල්ලු කෑවද, මතුරුව කෑවද, රිදෙනවද, බඩගිනිද, වෙලාව කීයද, වෙලාව දැන් පහු වෙලාද, මේවා දැනෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි එහෙම ඉකීරියාවක ඉඳගෙන වැඩ කරනවා කිව්වට අපි එහෙම ඉන්නේ නැහැ. අපි වෙහෙල වෙනවා. ද වැඩක් කරනකොට පරියන්කේක පද්මාසනයක හරි වාඩි වෙලා වැඩක් කරනකොට අපි ඒ විදිහට ඉන්නේ නැහැ. භාවනා කරනවා වගේ නොසෙල්වි ඉන්නේ නැහැ. හෙල වෙනවා. එහාට නැමෙනවා, මෙහාට නැමෙනවා. අතපය දිගා අරිනවා. අතපය කොහොමද අද්දක වැඩ කරනවා. ඉතින් එතකොට අර එක මාංශ පේශියකට වේදනාව වෙන්න තියෙන ඊට අඩුයි. මේක මුළු ශරීරයේ පුරාම බෙදා හරිනවා. ඒ වේදනාව එක තැනකට ඉන්නේ නැහැ. ශරීරයේ ලේ වැඩ කරනවා. වැඩ කරන නිසා කායික වැඩ කරන නිසා එතකොට එක තැනකට වේදනාව කේන්ද්‍ර වෙන්න තියෙන අවකාශ අඩුයි. ඉතින් මේ හේතු හුඟක් බලපානවා ඒ වේදනාව දැනෙන්නටත් වේදනාව නොදැනෙන්නටත්. කොහොම හරි මේ ඉවසගෙන ඉන්න පුළුවන් නම් හොඳම දේ තමයි ඒ වේදනාවම භාවනාවක් කරගෙන. මොකද වේදනාව සහ තමන් අතර තියෙන සම්බන්ධය හඳුනා ගැනීම මේ සංසාර චක්‍රයෙන් එළියට පනින්න ලොකු උදව්වක් වෙනවා. මේ සම්බන්ධය හඳුනා නොගැනීම නිසායි අපි මේ සංසාර චක්‍රය ඇතුළෙම කරකෙන්නේ. වේදනාවයි තමන් අතර තියෙන මොකද්ද සම්බන්ධය? මේ සම්බන්ධයක් තියෙනවද? මොකද්ද ඒ සම්බන්ධය? ඇයි එහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ? සම්බන්ධ නොවී ඉන්න බැරිද? වේදනාවකම කොහොමද ඒ සැප දුක් ඒ වේදනා සියල්ලටම අපි සම්බන්ධ වෙලා ඉන්නේ. සැපටත් සම්බන්ධ වෙලා දුකටත් සම්බන්ධ වෙලා වේදනාවට කෙනෙක් සම්බන්ධ වුණාද ඒත් නැත්තා සියල්ලටම සම්බන්ධ වුණා වෙන හැම දෙයක් එක්කම එකතු වෙලා ඉන්නේ වේදනාවට එකතු වුණු කෙනා විඳින්න.
සරයිස උදේ දේශනාව මෙහි කිරීමේදී සිහිපත් කරන කාරණයක් ඉතලෙහි සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනුපිළිවෙල දේශනා ගැන දාන කතා, සීල කතා, සංඝ කතා, අත්මසෙන් කියන කාමයන්ගේ ආදීනව කියන අවස්ථාවේදී සමහර අවස්ථාවකදී සභාවේ හිටිය දෙවිවරු රජවරු නැගිටලා ගිය දැන් පෙන්නලා තියෙනවා. එතෙන්දී ශ්‍රාවකයාගේ අරමුණ නැත්නම් දෘෂ්ටිය බලපානවා නේද? ඒකාකාරී බව, විහිසටපත් වීම, නින්දටපත් වීම ආදී
අනිවාර්යෙන් බලපානවා. ආකල්ප බලපානවා, සීමා බලපානවා. කෙනෙකුට අවධානයෙන් ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. අවධානයට සීමාවක් නැති වුණාට පුද්ගලයාට සීමාවක් තියෙනවා. අපිට සීමාවක් තියෙනවා. අවධානය අසීමිත වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා සීමිතයි. ඒ නිසා පෞද්ගලික වශයෙන් ගත්තාම සීමිත අවධානයක් කෙනෙකුට තියෙනවා. ඒතර ඒ අවධානයෙන් ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ ඉන්නහාට වෙහෙසක් දැනෙනවා. ඉන්නහාට මොනවා ඇහුවත් ඇහෙන්නේ නැති ගතියක් වෙනවා. තේරෙන්නේ නැහැ. මතකෙට යන්නේ නැහැ. දැන් මුලින්ම වෙන්නේ තේරෙන්නේ නැති ගතිය. අවධානයේ සීමාවට කෙනෙක් ආගමම්ම පොතක් කියෙව්වත්, දේශනාවකට ඇහුම්කන් දුන්නත්, මෙනෙහි කළත් වෙන්නේ තේරෙන්නේ නැහැ. ඇහෙනවා. ඇහෙනවා. ඇහුනේ මොනවද කියලා දන්නවා. හැබැයි වැටහීම අඩු වෙන්න පටන් ගන්නවා. ඉතවත් එහෙම හිටියොත් එහෙම මේ ඒ අඩුව අවධානයෙන් වෙන්නේ තවත් අවධානය අඩු වෙවි ගිහිලා ඊළඟට මොනවද ඇහෙන්නේ කියන එකත් තේරෙන්නේ. එතන සද්දයක් විතරයි ඇහෙන්නේ. ඊට පස්සේ වචන ඇහෙන එකත් අඩු වෙලා යනවා. ඒ වචන කියන එක කනට ඇහෙන දෙයක් නෙමෙයි. ඒ මනස විසින් අර්ථකථනය කරන්න ඕනේ. ඒ සඳහා අවධානය අවශ්‍යයි. තේරුම් ගන්නේ අර්ථකථනය කළ දේවල් විග්‍රහ කරගන්න ඕනේ. තේරුම් ගන්න. ඊට ඊට වැඩි අවධානයක් ඕනේ. දැන් විග්‍රහ කරගැනීමේ අවධානය එච්චර නෑ දැන්. ඒ නිසා තේරෙන්නේ. හැබැයි වචන විදිහට කිව්වේ මොනවද කියන වචන විදිහට හඳුනාගන්න. හැබැයි තවත් අවධානය අඩු වෙනකොට වචන වලට පරිවර්තනය වීමත් අඩු වෙනවා. ඒතකොට ශබ්ද විතරයි කනට මොනවා හරි මధుරු කෑ ගහනවා වගේ හුලඟ වගේ නිකන් ශබ්දයක් ඇහෙනවා මිසක් තනි විදියක් ඇහෙන්නේ නැහැ. ඊටත් එහාට ගියාම එයක් නැහැ හියනවා. ඒතකොට තමයි නිින්ද කියලා කියන්නේ. ඉතින් මේ තමයි අපේ මට්ටම අපි ඉන්න තැන. දැන් මේ තැන වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපේ සීමා අපිට පුළුවන් වැඩි කරගන්න. අපි බලන්නේ හැම විටම මේ භෞතික සීමා වැඩි කරගන්න. භෞතික සීමා. භෞතික වශයෙන් අපි උපයන දේ සීමාවක් තියෙනවනේ ඒක කොහොමද වැඩි කරගන්නේ? ඊට වැඩි කොහොමද හම්බ කරන්නේ? හතර මායින් කොහොමද තව ටිකක් එහාට මෙහාට කරගන්නේ? තව ටිකක් වැඩියෙන් ගන්න. එතන මේ විදිහට මේ ඉලක්කම් වලින් කොහොමද වැඩි කරගන්නේ? මේ ගැන තමයි කෙනෙක් උනන්දු වෙන්නේ. හැබැයි ඒ සීමා නෙමෙයි. ඔය සීමා වැඩක් නෑ ඇත්තටම. කවදාවත් අසීමිතයකට යන්න බෑ. ඔය මුළු පෘථිවියම කෙනෙක් තමන්ගේ ඉඩම කරගත්තත් ඒක සීමිතයි. මේ මහ පොළොව සියල්ලම. සියලු මහද්වීප තමන්ගේ කරගත්තත් ඒක සීමිතයිනේ. මහ පොළොව කියන්නේ බොහොම සීමිත දෙයක්. අසීමිතයක් නෙමෙයි මහ පොළොව. අසීමිතයකට යන්න බෑ කොහොම. භෞතික දේවල් වල සීමා වැඩි කරගෙන ගියා කියලා. භුක්ති විඳින්නේ බොහොම සීමිත ටිකක් කෙනෙකුට. කොපමණ ධනෙ තිබ්බත් කොපමණ දේපල තිබ්බත් භුක්ති විඳින්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. ඊටාම සීමිත ප්‍රමාණයක් කෙනෙක් භුක්ති විඳින්නේ. දැන් කොපමණ අසීමිත ධනයක් Taman ළඟ තිබ්බත් ඒ අසීමිත ධනය එක්ට අනු උරුමකාරයන් කරමින් කෙනෙකුට මැරෙන්න වෙනවා. අනුන්ව උරුමකාරයන් බවට පත් කරමින් Taman වේස මහන්සියලා නිදි මරාගෙන නඩු කියලා මිනිස්සු තරහ කරගෙන උපයාගත් දේවල් තියෙනවද ජීවිත කාලෙම කැප කරලා ඒ Taman භුක්ති විඳි බොහොම ටිකයි. එතන ඉතිරි සියල්ලම අනුන්ට භුක්ති විඳින්න තියලා Tamante හිස්සතින් යන්න වෙනවා. ඒ නිසා මේ භෞතික දේවල් භෞතික සීමා ගැන විතරක් හිතන්න එපා. ඒට විතර නෙමෙයි ජීවිතය කියන්නේ. මේ මානව ජීවිතයක් ලැබිලා තියෙන්නේ ඒ සඳහාම නෙමෙයි. තමන්ගේ මානසික සීමා, ආධ්‍යාත්මික සීමා ගැන සැලකිලිමත් වෙන්න. කොහොමද මේ මානසික සීමාවන් ඉක්මවල යන්නේ? ත්‍රිවසීම එකක්. ඉවසන්න පුළුවන් සීමාවක් තියෙන ඉන්හාට ඉවසන්න බෑ. හරි ඒක තමයි. නමුත් ඒ හැමදේම එතන නවතින්න ඕනේ. ඊට වැඩි ටිකක් ඉවසන්න බැරි. තව ටිකක්. බලකින් ඉවසන්න බැරිද? කෙනෙක් විවේචනය කරනවා ඉවසන්න බැරිද? ඒතර මේක වීරිය ඕනේ. වීරියෙන් පුළුවනේ අපේ සීමා ටික ටික ඉක්මවල යන්න. අවධානයත් ඒ වගේ. කොහොම හරි මේ ඔබතුමා අහපු ප්‍රශ්නේ අපි හැම විටම බලාපොරොත්තු වෙනවා අපව සතුටටපත් කරන දේවල්. සතුටටපත් කරන දේවල්. කොයි ක්‍රමයෙන් හරි. හරි කියන දේවල්. තමන් හරි, මම හරි, මං නිවැරදි. ඒ හැම දේවල් අපිට අහන්න ලැබෙනවා නම් නිදිමත එන්නේ නැහැ. වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඒ මම හරි කියන එක මට අහන්න ලැබෙනවා නම් අපි හරි කියන එක අපට අහන්න ලැබෙනවා නම් හරි නිවැරදි ඔබ තමයි හරි. දැන් මේ දේ හොඳට වර්ණනා කරලා රසවත් මම කෙනෙක් කියනවා නම් කාටවත් නින්දයන්නේ නැහැ. එහෙම නින්දයන්නේ නැහැ කොහොමත්. එතකොට ඒ තමයි ආකල්පය. ඔබතුමා කිව්වා වගේ අපි බොහෝ විට මේ ඕනෙම දෙයක් අහන්නේ ඒ ආකල්පෙන් යටිහිතේ තියෙනවා තමන් හරි කියන එක තහවුරු කරගන්න තව කෙනෙක්ගේ මුක්කුව. මම හරි. අපි මුක්කු බලාපොරොත්තු වෙනවා. මම නිවැරදි කියන මතය බිමට වැටෙන්නේ නැතුව කෙලින් හිටවගෙන තියාගන්න මුක්කු ඕනේ. එහෙම නැත්තම් වැටෙනවා මේ මතය. අපි හිතන් ඉන්නවා මම හරි කියන හැබැයි කාරි දුර්වල විශ්වාසයක්. ඒ මම හරි කියන එක ගැන වාද කරන ඕනම කෙනෙක් තුල වාද කරනවා, තරඟ කරනවා, මරා ගන්නවා මම හරි කියන එක. පේන්නේ නම් බොහොම දැඩි හැඟීමක් වගේ ඒක හරීම දුර්වල හැඟීමක්. Tamanṭama taman viswasana. එහෙම කියන කිසි කෙනෙකුට තමන්ව තමන්ට 100%ක් විශ්වාස නැහැ. ඒ නිසා තමයි අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මුක්කු. අනිත් පැත්ත කියන්න ඕනේ මං හරි කියලා. එහෙම තමන්ට 100%ක විශ්වාසයක් තියෙන නම් මොකද තව කෙනෙක්ගෙන් මුක්කුව? තව කෙනෙක් මොකටද කියන්න ඕනේ ඔබ හරි කියලා? තව කෙනෙක්ගෙන් ඇයි ඇටි අහන්නේ? අවශ්‍ය නැහැ. නෑ අපිට ඕනේ මම හරි කියන එක අනිත් පැත්ත හිතනවට. අනිත් අයගෙනුත් ඒ කියවෙනවට. එහෙම අනිත් අය කියනවනම් අන්න තමන්ටම තමන් ඒ තමන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න පුළුවන්. ඒතර විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් තුම් කෙනෙක්ගෙන් එහෙම ලෝකෙම පිළිගත්ත ශාස්ත්‍රීයවරයෙක්ගෙන් එහෙම අහට ලැබෙනවා නම් ඉතින් ඊට එහා දෙයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම ඒ මේ දුර්වල මිත්‍යා මතවලට කෑම දුන්නේ නැහැ. පොර දැම්මේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ සැප සම්පත් වල ආදීනව පැත්තක් කියුවා. කාමාන කාමයේ ආදීනව. ආස්වාදයක් කියුවා. ආස්වාදයේ කියලා නැවැත්වෙන ආදීනවත් කියුවා. රජකමේ තියෙන ආදීනව මොනවද? ඒකේ වෙයි තියෙන කරදර මොනවද? දැන් මේවා රජුරුවෝ දන්නවා. නොදන්නේ රජුරුවෝ තමයි හොඳටම දන්නේ ඒකේ තියෙන කරදර. හැබැයි එහෙම අහන්න කැමති නැහැ. ඒ මහා සම්පතක් විදිහට ඊට එහා දෙයක් නැහැයි කියන එක වගේ බොහොම ශ්‍රේෂ්ඨ තනතුරක් වගේ එහෙම කතන්දර තමයි අහන්න කැමති. ඒකට ධනෙ තියෙන අය අහන්න කැමති. මේ ධනෙ තමයි ශ්‍රේෂ්ඨතම දේ කියලා. ධනෙ තමයි ශ්‍රේෂ්ඨතම දේ. හැම ධනවතෙක්ම අහන්න කැමති ඒකයි. එහෙම හිතාගෙන ඉන්න නිසා හැම ඒ අය ධනවත් අය බවට පත් වෙලා තියෙනවා. ඒ ධනවත් අය වෙන්ට හැමදේම කැප කරලා මහන්සි වෙලා උත්සාහ කරන්නේ ඒ නිසා. ධනෙ තමයි ශ්‍රේෂ්ඨතම දේ. ඒතර දැනුම තමයි ශ්‍රේෂ්ඨතම දේ කියලා හිතන කෙනා ඒ දැනුම් පැත්තෙන් දැනුමයි ක්‍රෑෂ් කරමින් මහා උගතෙක් බවට පත් වෙනවා. ප්‍රසිද්ධිය හෝ බලය තමයි ශ්‍රේෂ්ඨතම දේ කියලා හිතන කෙනා ඒ පැත්තෙන් යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මොකද්ද? ඔව් ඒ වගේ හොදක් තියෙනවා, ඒ වගේම නරකක් තියෙනවා. අපස්සාදා බහු ආදීනව. හොද ටිකයි නරක වැඩි. වාසි ටිකයි අවාසි වැඩි. සැප ටිකයි දුක් ගොඩයි. එහෙම ඒවා නෙගතර බොළඳ දේවල් බාලයි. රජකම කියන එක බොහොම බාල දෙයක් ඒ කෝණයෙන් බැලුවා. ධනවත්කම කියන දේ සීනි බෝල වගේ දෙයක්. ලොකු දෙයක් නෙමෙයි. උගත් බවත් ඒ වගේ ප්‍රසිද්ධිය බලයේ මේ හැම දෙයක්. දැන් එතකොට තමන් හදාගෙන තියෙන ලෝකය නිකන් සබම් බෝලයක් වගේ. ඒ බුදුබණට අනුව ඇත්තත් ඒක තමයි. නමුත් එහෙම නෙමෙයි හිතන් හිටියේ. මේ ගුරු චක්‍රමාලයක් වගේ දාගත්තේ gena ඇනෙනවා. හැබැයි පිටින් ඉන්න ඇයිට පේන්නේ හරි ලස්සනට. ඒක දාගෙන ඉන්න කෙනාට තමයි තේරෙන්නේ එහි තියෙන වේදනාව, බර, පීඩනය. ඒක බුදුරජාණන් වහන්සේ මේ දෙපැත්ත ගැනම කතා කළා. උන්වහන්සේ දේශනා කරා මේ දෙපැත්ත. ඒ තියෙන ප්‍රයෝජනක් තියෙනවා. ප්‍රයෝජන ඒ වගේම හිතේන ආවාසි පැත්ත ආදීන ඊළඟට ඔය ඒ උරු චක්‍ර මාලිය අත්හැරියොත් වාසිත් නැහැ ආවාසිත් නැහැ නිදහස තියෙනවා නිස්සරණේ ඒ වාසි ආවාසි දෙකෙන්ම නිදහස් කෙනෙක් වෙන්න පුළුවන් දැන් මේ මේ තුන්වෙනි කාරණේ අහන්න කලින් තමයි බොහෝ දෙනෙක් නැගිටලා යන්නේ වාසි කියනකොට අහන් ඉන්නවා සතුටින් ඒ ආදීනව කියනකොට හිත රිදෙනවා ඒ කාගේවත් වැරද්දක් නෙමෙයි කියන්නේ කාමයේ වැරද්ද කියන්නේ පුද්ගලීක වැරද්දක් නෙමෙයි මෙතනයි පැටලවගන්නේ අපි හිතන මේ අපිට බයින්නේ කියලා නෑ කාටවත් බැන්නේ නෑ මෙතන කාමයේ තියෙන ස්වභාවය කිව්වේ සම්පත්වල තියෙන ස්වභාවයේ සම්පත්වලට පුළුවන් කෙනෙක්ව කෙනෙකුට සැප දෙන්න දුක දෙන්න සැප විතරක් දෙන්න පුළුවන් සම්පතක් නෑ ලෝකේ එක හැම සම්පතකටම සැප ටිකක් දෙන්නත් වැඩියෙන් දුක් දෙන්නත් තමයි පුළුවන්. ඒතර මේ තමයි හැම සම්පතකම ස්වභාවය. ඒතර කාමයේ කියලා කියන්නේ සම්පත් කියන්නේ. මේ සම්පත්වල ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම කියනකොට කෙනෙක් හිතනවා නම් මේ මටයි බණින්නේ මගේ වැරද්දක් කියන්නේ කියලා ඒක සම්පූර්ණ වැරදි වටහා ගැනීම. අපරාධයක් ඒ විදිහට බාරගත්තොත් පෞද්ගලිකව බාරගත්තොත් එතකොට පෞද්ගලිකව බාරගත්ත කෙනා කවදාවත් අත්හරින්න ලෑස්ති වෙන්නේ නැහැ. කාමයේ අත්හරින්න ලෑස්ති වෙන්නේ නැහැ මේ තමන් පෞද්ගලිකව තමන්ට බයිනවා කියලා බාරගත්තොත්. හිත රිදවගත්තොත්. ඒ හැමදෙනාම නැකිලා ගිය හැමදෙනාටම දැන් එතන වේදනාවක්කින් දැන් නැකිట్లా ගියේ හිත රිදෙනු නිසානේ බලාපොරොත්තු උදේ නොලැබුණු නිසානේ බලාපොරොත්තු බිඳවැටෙන හින්දානේ ඒ දේශනේ මැදදී නැකිట్లా ගියේ දැන් එතන දිහා නැකිట్లా යන්න පුළුවන් හැබැයි නැකිట్లా යන්න බැරි දුක් ආවහම එයාට කර කියා ගන්න දෙයක් නැති වෙනවා ඊට වඩා වේදනා ජීවිතේ ලැබෙනවා පලා යන්න බැරි දැන්တော့ මොකද කරන්නේ? කරන්න දෙයක් දන්නේ නැහැ. තව ටිකක් වෙලා හිටියනම් අහගන්න තිබ්බා එහෙම වෙලාවක මොකද කරන්නේ කියලා. ඒතර ඒ මාර්ගය අහගන්න නැතුව මැදදී නැගිටලා ගිය ඇත්තන් එතින්දි හිතුවා වීරයන් කියලා. කොන්දක් තියෙනවා කියලා. හැබැයි ඇත්තටම ඒයි දුරවලයි. ඊට වඩා දුකකදී ඊට වඩා දුරවල තත්ත්වයකට පත් වෙනවා. මොකද මේ කාමයන් කියන ඒවා දෂ්ට කරන්න පටන් ගත්තාම පැන පැන දෂ්ට කරයි. කාමෙන් කියන්නේ සම්පත්. ඕනම සම්පතක් මානව සම්පත වේවා, දරු සම්පත වේවා, ධන සම්පත, ඉඩම් සම්පත්, වාහන සම්පත්, කීර්ති සම්පත මේ ඕනම දේවල්. මේවා දෂ්ට කරන්න පටන් ගත්තාම පස්සෙන් පන්න පන්න දෂ්ට කරනවා. බේරෙන්න බෑ කොහේ දොලවත් බේරෙන්න බෑ. දෙලඩක් කියලා හිතන් දැන් ශරීරය නිසා අපි සැප විඳිනවා ඇත්ත ශරීරය නිසා සැප විඳිනවා ඇයි කියන්න බෑ ආස්වාදයක් තියෙනවා ශරීරය කියන සම්පත නිසා ලබන ආස්වාද තියෙනවා ඒ වගේම ඉතින් ඒකේ ආදීනවත් තියෙනවා ඒතරේ ආදීනව කතා කරන්න පටන් ගත්තාම අපිට කොයි ගිල්ල බේරෙන්නේ කොයි ගිය ශරීරයත් එක්කයි යන්න වෙන්නේ අසනීපත් එක්කයි යන්න වෙන්නේ නොපෙනෙන ඇස් එක්ක නොඇසෙන කන් එක්ක වාරු නැති අත්පා එක්ක ඉතින් මේ ආදීනව කතා කරන්න පටන් ගත්තාම ඒ ආදීනව පහර දෙන්න පටන් ගත්තාම අපි දුරවල නම් අපි වැටෙනවා මානසිකව වැටෙනවා එතන මේ ආදීනව දැනගෙන හිටියොත් කලින්ම මානසිකව ශක්තිමත් වෙ ඉන්න පුළුවන්. ආදීනව නැති කරන්න බෑ. හැබැයි ඒව වෙන බව දන්නවා අපි. මෙහෙම වෙනවා. ඒ ඊට ඔරොත්තු දෙන්න පුළුවන් මනසක් හදාගන්න. ඒ සඳහායි බණ, ඒ සඳහායි ධර්ම, ඒ සඳහායි භාවනා. හැබැයි ඒ වෙලිට හිත සතුටු කරගන්න, තමන් හොඳ කෙනෙක් කියලා හගන්න, මං කරන දේ හරි කියලා හගන්න. ඒ බඳු මේ බාල බොළඳ අපේක්ෂාවලින් ධර්මාශ්‍රවණය කරන්න කෙනෙක් ආවහම එහෙම මේ ඒ බොලඳ ප්‍රාර්ථනා වලට ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. බුදුරණාහි ආමන්ත්‍රණය කළෙත් නැහැ. කිසියම් දිරකට හෝ දහම් ධර්මාවෝදේ තියෙන දේශකයන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේලා ආමන්ත්‍රණය කළෙත් නැහැ. ඒක අපි එහෙම හිතන් හිටියට එසේ ඒ ආකල්පය අපි අත්හරින්න ඕනේ. අත්හැරීමේ ආකල්පයෙන් තමයි බණ අහන්නට අත්හරින්න. තමන් ගැන හිතන් ඉන්න දේවල් අත්හරින්න. තමන්ගේ දේවල් ගැන හිතන් ඉන්න දේවල් ඒ වැරදි ආකල්ප අත්හරින්න. දේවල් නෙමෙයි අත්හරින්න ඕනේ. ගේ නෙමෙයි අත්හරින්න ඕනේ. ගේ ගැන අපි හිතන් ඉන්න විදිහ වැරදි. ඒත්‍රී වැරද්ද තමයි උන්වහන්සේල පෙන්නලා දෙන්නේ. ගෙදර වැරද්දක් නෑ. හැබැයි ගෙදර ගැන අපි හිතන් ඉන්න විදිය වැරදි. ඒ වැරද්ද අපි දන්නේ නෑ. ඒ නොදන්න කම නිසා, ගේ නිසා, තමන්ම හදාගත්ත ගෙවල් නිසා හදාගත්ත කෙනා දුක් විඳිනවා. ධර්මදේශනයේදී පෙන්නලා දෙන්නේ ආදීනමයි. ගෙදර ආදීනමයි නෙමෙයි ගෙදර ගැන අපි හිතන් ඉන්න විදිය ආදීනමයි. ඒත්‍රේ තේරුම් ගත්තොත් ඒ චින්තනය අත්හරින්න පුළුවන්. ඒ සංකප්ප මිච්ඡා සංකප්ප අත්හැරලා දාන්න. අත්හැරියාම ගේ නිසා දුක් විඳින එක අඩු වෙනවා. ගේ එහෙම තියේ තමුත් තියේ. හැබැයි ඒ දුක අඩු.
අවසානයේ මේ මා බොහෝ බෞද්ධකෝ කියවා පිළිදෙනවා. බෝ ධර්ම දේශනා ආසාත් තිබෙනවා. සකිදනම් භාවනා මධ්‍යස්ථානවල නේවාචල ඉඳ භාවනා කර තිබෙනවා. නමුත් නොකඩවා භාවනා පුහුණු වෙන්න නොහැකිවලා. කවුරු හෝ මගෙන් ඇහුවොත් අවුරුදු ගානක් ඔබ භාවනා කළා. දැන් අපි දැන් ඔබ දුකේ නිදහස කියලා මගේ අවංක පිළිතුර නම් නැත යන්නේ. වෙනදා සුළු දෙයකට කෝප වන දුකට පත්වන එම පොළොද මනස තාමත් ඇති බව මම දැනෙනවා. මේ තමයි මගේ ආලෝකවල තියෙන ප්‍රශ්නය.
දැන් මේ ප්‍රශ්නය අපි කාටත් තියෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝම වෙනුවෙන් වෙන්න ඕනේ යාළුවා මේ ප්‍රශ්නය අහන්න. මේ පමණ කල් ධර්මයේ ගමන් කළා, මේ පමණ දන් දුන්නා, මෙච්චර කාලයක් සිල් රැක්කා, භාවනා කළා, බණ ඇහුවා, පොත් කියෙව්වා, පොත් ලිව්වා. හැබැයි තාම ඒ කම්පිත මනස හෙළවෙන හිත එහෙම්මම තමයි තියෙන්නේ. දැන් ওই ප්‍රශ්නේ තවත් විදිහකට අහනවනේ. මේ පමණ කල් භාවනා කළා, තාම හිත දුවන. මෙපමණ භාවනා පාඨමාලා හදාරලා තිබෙනවා. ඒ මෙපමණ ඒ භාවනා පන්ති වලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මෙපමණ අවුරුදු ගාණක් භාවනා කරලා තියෙනවා. ඒ තාම හිත දුවන. හිත එකඟ වෙන්නේ නැහැ. පිටිය කෙනාමයි කිසිම වෙනසක් නැහැ මේ භාවනාවේ වෙනස එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ යන කෙනෙක් තුළ සිදුවන වෙනස ඒ ප්‍රතිඵල මනින මිනුම අපි හඳුනා ගන්න ඕනේ. වැරදි කෝදුවක් පාවිච්චි කරලා හරි නිගමනයකට එන්න බෑ. අපි හැම විටම පාවිච්චි කරන්නේ වැරදි මිම්ම. හරියට මේ වතුරවල ප්‍රමාණය අඩි වලින් මනින්න බෑ වගේ. ඇතරි මින්ම වැරදි. හිත හිත එකඟ වීම නැහැ කියන කාරණේ ගත්තොත් ඒ ප්‍රශ්නේ විසඳෙයි. කවදා හරි දවසක ඒ ප්‍රශ්නේ රහත් වුණාට පස්සේ තමයි විසඳෙන්නේ. ඒ රහත් වුණාට පස්සෙත් විසඳෙන්නේ හිත එකඟ වෙලා නෙවෙයි. හිත එකඟ වෙන්න තියෙන ආසාව නැති වෙන නිසා රහත් වෙනවා. ඒකාග්‍ර හිතක් කියන කාරණේ පිළිබඳ අපිට තියෙන වැරදි ආකල්පයක්. වැරදි ආකල්පයක් මේ සිතිවිලි එන්නේ නැති, මොනවත් හිතෙන්නේ නැති, කිසිම දෙයක් මතක් වෙන්නේ නැති මනස. දැන් එහෙම මනසක් ගැන චිත්‍රයක් හිතේම වාගෙන තමා භවනා කරන්නේ. ඉතින් ඒ අත්දැකීම තාම ලැබිලා නැහැ. ඒතර හිතන තාම හිත දුවන. තාම හිත ඒකාග්‍ර වෙලා නැහැ. රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවා දැන් උන්වහන්සේලාගේ කරපු ප්‍රකාශ ඒ පෙළපොත්වල තියෙනවා. ඒ ප්‍රකාශවල උනත් ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ මනසේ උනත් සිතිවිලි පහළ වෙනවා. උන්වහන්සේලාට අතීතේ මතක් වෙනවා. සමහර රහතන් වහන්සේලා ප්‍රකාශ කරලා තියෙන යම් යම් සිද්ධි නැවත නැවත මතක් වෙනවා කියලා. ඉතින් දුණහසල බැයේ ප්‍රශ්නයක් කරගෙන අයියෝ මම තාම හිතේ ගංගල නැහැ රහත් වුණාට වැඩක් නැහැ තාම මතක් වෙනවා කියලා එහෙම නැහැ ඒක සාමාන්‍ය දෙයක් තාම කපුටු කෑ ගහනවා එනවා ගෙම්බු කෑ ගහනවා එනවා රහත් වුණාක් ගෙම්බු කෑ ගහනවා එනවා අයියෝ මේ රහත් බයෙන් වැඩක් නැහැ එහෙම කතාවක් නැහැ ඒක සාමාන්‍ය ඒක Tamanට අයිති දෙයක් නෙමෙයි දුණහසල දන්නවා රහතන් වහන්සේලා දන්නවා මේ රහත් මනසට අයිති දෙයක් නෙමෙයි සිතිවිලි කියන එක මතක උන්වහන්සේලා අයිති කරගන්න ගියේ නැති තමන්ට අයිති නැත්නම් ඒක ප්‍රශ්නෙකුත් නැහැ. තිබුණත් එක නැතත් එක. දුක නැති වෙන කතාව ගත්තොත් එහෙමනම් දුක කියන එක නැති වෙන්නේ පිරිණිවන් පෑවට පස්සේ තමයි. දුක සම්පූර්ණයෙන් නැති වෙන්නේ පිරිණිවන් පෑවට පස්සේ. එතෙක් දුක තියෙනවා, කායික දුක් තියෙනවා, මානසික වෙහෙස තියෙනවා. මානසික වෙහෙස තියෙන බුදුරජාණන් වහන්සේ පවා වෙහෙසටපත් වූ අවස්ථා තියෙනවා. උන්වහන්සේ පවා ප්‍රකාශ කරන සමහර වෙලාවට බොහොම ඉක්මනින් ධර්ම අවබෝධය ලැබූ ශ්‍රාවකයන් වහන්සේලා ගැන උන්වහන්සේ අනිත් ශ්‍රාවකයන් වහන්සේලාට විස්තර කරනකොට කියනවා මම එක බණපදයයි දෙකයි කිව්වේ. ඒ බණපදයේ දෙක අහලා උනා ඒ ශ්‍රාවකයන් වහන්සේ ධර්ම අවබෝධය ලැබුවා. මම වෙහෙසටපත් කරේ නෑ ප්‍රශ්න අහලා. ඉතින් එතනින් පැහැදිලි වෙනවා මේ මානසික වෙහෙස කියන එක රහතන් වහන්සේලාට පවා තියෙනවා. රහත් තුනක් තියෙනවා මානසික වෙහෙස. කායික වේදනා කොහොමද තියෙනවා? ඒ සියල්ලම නැති වෙන්නේ එක්ක නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නකොට. එහෙම නැත්නම් පිරිණිවන් පෑවහම ඒ අනුපදි ශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිණිවන් පෑවහම නැතිනම් නිරෝධ සමාපත්තිය සිද්ධනකොට තමයි සියලුම දුක් නැහැ කියන්න පුළුවන්. කිසිම දුකක් නැහැ. කායික දුකකුත් නැහැ, මානසික වෙහෙසකුත් නැහැ. ඉන්නේහා දුක කියන දේ තියෙනවා. විවිධ මට්ටම් වලින් දුක තියෙනවා. බොහොම දීර්ඝ කාලයක් තිබුණු රෝගයක් දීර්ඝ කාලයක් තිබුණු රෝගයක්. ඒ රෝගය නිසා විවිධ අපහසුතා වලින් පෙළුණු කෙනෙක්. විවිධ අපහසුතා. එක අපහසුතාවයක් නෙමෙයි. දැන් මේ රෝගයක් කියන එක දන්නවා. කලින් රෝගයක් කියලා දැනන් හිටියෙත් නැහැ. රෝගයක් බව දන්නවා. මුලින් හිතන් හිටියා මේ තමයි සාමාන්‍ය ස්වභාවය කියලා. හැබැයි දැන් දන්නවා මේ රෝගයක් බව. ඒක රෝගයක් රෝගයක් විදිහට දැන ගැනීමත් නිරෝගී වීමේ එක ලක්ෂණයක්. දෙය හඳුනාගත්තේ නැත්නම් කොහොමද නිරෝගී වෙන්නේ? දැන් මුලින් ඒ ඔය කියපු කාරණා ඔය දැන් ඔය ප්‍රශ්න විදිහට ඉදිරිපත් කරපු දේවල් ප්‍රශ්න විදිහට හිතුවේ නැහැ. දැන් භාවනා කරන්න පටන් ගෙන භාවනා මධ්‍යස්ථානවල කාලයක් ගත කරලා ඉන්නාට පස්සේ තමයි මේ මිත්‍රයා දැන් මිත්‍රයාට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර මුලින් ඒවා ප්‍රශ්න නෙමෙයි. භාවනා කරන්න කලින් බණ අහන්න කලින් ඒවා කවුරුත් එහෙමයි කියලා හිතියි. ඒතර දැන් තේරෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. තරහේම සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේ අසාමාන්‍ය දෙයක්. නොවිය යුතු දෙයක්. මුලින් ඒ විය යුතු දෙයක් විදියට ගත්තේ නෑ. දැන් ඒ නොවිය යුතු දෙයක්. ඒ ගැන සතුටු වෙන්නට ඕනේ. ලෙඩක් තියෙන බව නොදැන දුක් විඳ දැන ලෙඩේ හඳුනාගෙන තියෙනවා. ඊළඟට ඒට යම් යම් ප්‍රතිකාර දෙන්න පටන් ගන්න තියෙනවා. ප්‍රතිකාර ගන්න. ඒ ගන්න ප්‍රතිකාර වලට ඒ ලෙඩේ සුව වෙනවා. 100ට 100ක් තාම සුව වෙලා නැහැ. එතකොට ඕනම ලෙඩක් ගත්තහම 100ට 100ක් සුව වෙලා නැත්තම් ඒ ඉතුරු වුණු ප්‍රමාණය 100ට 100 වගේ දැනෙනවා. ඒ තමයි ඇත්ත. 10 දෙනෙක් උදාහරණයක් විදිහට 10 දෙනෙක් Tamanට බයිනවා කියන්නේ. 10 දෙනෙක් බයින. ඊට පස්සේ ඒ 10 දෙනාගෙන් එක්කෙනෙක් බයින් එක නවත්ලා 9 දෙනෙක් බයිනවා. දැන් එක්කෙනෙක් බණින්නේ නැහැ. දැන් යාට සහනයක් දැනෙනවද? හිතනවා දැම්මට සහනයක් කියලා. හරිනම් එහෙම හිතන්නට බැහැ. එහෙම හිතෙන්නේ නැහැ අපිට. දැන් 100ට 10ක මට සහනයක් තියෙනවා කියලා. 10 දෙනෙක්ගෙන් 9 නේ දැන් බණින්නේ. එතකොට 10 එකක් කියන්නේ 100ට 10ක සහනයක් තියෙනවා. නම් 100ට 10ක සහනිය නෙමෙයි නේ යා විඳින්න එතන. 100ට 100ක දුකක් විඳින්නේ අර 9 දෙනාම බණින්නට. එතන එහෙම එහෙම කියලා 5 දෙනෙක්ම බණින එක නැවැත්තුවාම 100ට 50ක සහනයක් එන්නේ. හැබැයි එහෙම 100ට 50ක සහනයක් විඳින්නේ නැහැ නේ අපි. 100ට 100ක ඒ දුකක් විඳින්නේ. එක්කෙනෙක් බැන්නත්. එතන 90% කින් නිදහස් දැන් බැන්නේ 10%යි බණින් බැනුනානේ ඒත් 100% දුක විඳිනවා මේ අපි හිතන විදිය. ඒ හිතන විදිය නිසා ඇත්තටම ලැබිලා තියෙන සහනය අපි හඳුනාගන්නේ නැහැ. දකින්නේ නැහැ. අපි මොකද 100% බලාපොරොත්තු වෙනවා. 100% දුක නැතිවීම. 100% නිදහසක්. 100% ප්‍රශ්න නැති ස්වභාවය. ඒ 100% දුකක් නැති ප්‍රශ්න නැති ස්වභාවය දැනෙන්නේ එක්ක පිරිණිවන් පෑවාම එහෙම නැත්නම් එක නිරුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිණිවන් පෑවාම එහෙම නැත්නම් නිරෝධ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුනා. 100% දුකක් නැති තත්ත්වය. ඊට මෙහා යම් යම් ප්‍රතිසතවලට දුක තියෙනවා. වෙහෙස දැනෙනවා. එතකොට ඒ අපි බලන්න ඕනේ ඒ අතර විඳින සහනිය කොපමණද කියලා. සහනිය ගැන හොයන්ට ඕනේ. දුක ගැන නෙමෙයි. දුක මිනුම් දණ්ඩක් කරගන්න එපා. දුක ඒ විදිහටම දැනෙන අන්තිම මොහොත වෙනකල්. හැබැයි සහනිය ගැන හොයන්න පටන් ගත්තොත් අන්න Tamanට ටික ටික තේරෙන්න පටන් ගන්නවා සහනය. සහනියකුත් අත්දකින්නවා. එදාට වැඩිය අද සහනයක් අත්දකින්න. එදාට වැඩිය අත දුක දැනෙන ගතිය තියෙනවා. දුක විඳින බව මම දන්නවා දැන්. එදා එච්චර දැනන් හිටියේ නෑ. දැන් භාවනා කරන්න කෙනෙකුට සිදුවෙන්න පුළුවන් දෙයක් තමයි මේ තමන් විඳින දුක පිළිබඳ දැනුවත් වීමක් වෙනවා. නොදැන දුක් විඳිනවා භාවනා කරන කෙනෙක් දැනගෙන දුක් විඳිනවා. නොදැන විඳින්නේ දුකමයි දැනගෙන විඳින්නේ දුකමයි. හැබැයි නොදැන විඳින කෙනා ගොඩේමක් නැහැ. එයා ගොඩේන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් දුක දැනෙන්න තමයි කෙනෙක් වැඩ වඩා වීර්ය කරන්නේ. ඒ දුක දැනෙන ගතිය වැඩි නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඒ වගේම තාම දුක් විඳිනවා කියලා. ඇත්තේ නෙමෙයි. අපි සැනසිල්ල සාක්ෂිකාරය කරගන්න ඕනේ. දුක නෙමෙයි සැනසිල්ල සාක්ෂිකාරය කරගන්න. දවසේ කොපමණ මුලාවල් සැනසිල්ලේ හිටියද බලන්න. කොපමණ මොහොතවල් තිබ්බද දුකක් නැතුව. නිවි සැනසිල්ල ගෙවුණු අවස්ථාව. ඊළඟ කාරණේ අපි මේ හොඳ කරන්න හදන්නේ දවසක දෙක ලෙඩක් නෙවෙයි සංසාර රෝගයක්. ඒතර බොහොම පැරණි රෝගයක්. දිราගිය ඇඟටම මුල් ගිය ඔඩු දුවා ගිය ලෙඩක් නේ හොඳ කරන්න හදන්නේ. ඒතර දවසින් දෙකෙන් සම්පූර්ණ සුවය ලැබෙන්නත් පුළුවන්. හැබැයි එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට කල් යනවා. කාලයක් ගත වෙනවා. ඉවසීම අවශ්‍යයි. ශ්‍රද්ධාව අවශ්‍යයි. ශ්‍රද්ධාව. දිගටම මේ ව්‍යායාමයේ යෙදෙන්නට ඒ විශ්වාසය ඕනේ. දිගටම බෙහෙත් ගන්න.
ප්‍රශ්නයක් තියෙනවා. ඔය සර්කිප් අවස්ථාවේ ආනන්ද හඳුරු සියල්ලම අඳලා වැළපිලා ගෞතම බුදුර ගැනසෙ පිළිඥාන ප්‍රාප්තියලා ඒ හැම දෙයක් කිසිම දෙයක් වැඩක් නැහැ කියලා සියල්ල අත්තර දාපු ශරණේ නේද? නිවන් පූර්ණ කරගන්න.
ඔව් ආනන්ද ආන්දරණ හන්සිතරක් නෙමෙයි ඉතින් හැම දිනාම ඒ தත්ත්වෙටපත් වෙන්න සියල්ලම අත්හරින්න ඕනේ ඈ සියල්ලම අත්හැරියාම තමයි හැමෝම ඒ අය අත්හැරීමට කියන නමක් නිරහත් වීම කියලා සියල්ලම අත්හරින්න සියල්ලම ඉතින් ආනන්ද ආන්දරණ හන්සී පළවෙනි කාලේ තමයි රහත් වෙන්න ඕනේ කමක් තිබුණේ ආනන්ද හන්සිට ගුරුනාන්සේ දීපතාවක් උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලෙමයි මම තදින් අවවාද කරා ආනන්ද ඔය පිස්සු වැඩ කරන්න එපා භාවනා කරන්න එනත්තම් පසුතැවෙන්න වෙයි කියලා පස්සේ මේ බය ආනන්ද හඳුරෝ ඒ බුදු වදනට එපමණ කන් දුන්නේ නැහැ උන්වහන්සේ හිතුව ඊට වැඩිය මේ බුද්ධෝ උපස්ථානය ඊට වැඩිය වැදගත් කියලා ඒ සමහර විට ඒ වෙන්න පුළුවන් උන්වහන්සේගේ ගමන. නාසේගේ පාරමිතා පුරාගෙන ක්‍රමයේ වෙන්න පුළුවන් කොහොම හරි. මේ බුදුරජාණන්සේ පිළිනන් පාන්න යනවා කිව්වා මේ ඔබතුමී කීවාගේ උන්වහන්සේ විලාප දීලා ඇඬුවා. නාසේගේ වචන වලින්ම කියන උන්වහන්සේට මේ දිසා හිටම් පටලැවුණා කියලා උතුරු දකුණ මාරු වුණා කියලා මේ පිළිනන් පාන්න යනවා කියලා වුණා. තොරේ කම්පණියත් එක්ක උන්වහන්සේ හිටිය එතනදීත් උන්වහන්සේ උත්සාහ කළේ නෑ මේ 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 தත්ත්වෙන් ගොඩ එන්න. හේතු බුදුරජාණන්සේ යම්තා ජීවත් වෙනවාද ඒ තා උන්වහන්සේට උපස්ථාන කරමින් හිටියා. එතනදී බුදුරජාණන්සේ විදිනම් කයට පස්සේ ආනන්ද හැඳුරීම රහත් වෙන්න උත්සාහයෙන් ගත්තා කියලා නෑ. ඒ රහත් වෙන්න ඕනෙකම උන්වහන්සේට ආවේ මේ පළවෙනි ධර්ම සංගායනාවට එකතු වෙන්න නේද? එහෙම නෙතියේ. ආනන්ද හැඳුරේ නැතුව ධර්ම සංගායනාව කරන්නත් බෑ. ඔය ධර්මයේ සංගායනා කරන්නේ ආනන්ද හැඳුරෝ. දහම. දහම දන්නේ කියන්නේ දහමින් බුදුරජාණන්සේ දේශනා කළ දහමින් වැඩි ප්‍රමාණයක් දන්නේ ආනන්ද හැඳුරෝ නහන්සේ. මේ ආනන්ද හැඳුරෝ නහන්සේ නැතුව මේ සංගායනාව කරන්න බෑ. හැබැයි අනිත් පැත්තෙන් මේ ආනන්ද හැඳුරෝ රහත් වෙලා නැහැ ඒ වෙනකොටත් ඒ අටුවාවල තියෙන විස්තර අනුව. එතන රහතන් වහන්සේ නොවන කෙනෙක් මේ සංගායනාවට ගැනීමත් ගැටලුවක් වුණා. මොකද පෞද්ගලික මත ඉදිරිපත් කරලා මේ කාරණේ අවුල් වෙන්න පුළුවන්. නොරහත් මනසක් කියන්නේ තමන්ගේ සිතිවිලි, තමන්ගේ සංකාරවල පටලැවුණු සිත්නේ. කෙන් ප්‍රත්‍යජන හිතක් කියන්නේ තමන්ගේම අදහස්, තමන්ගේම මත, තමන්ගේ අර්ථකථන මේවා ඇත්ත කියලා පිළිගත්ත සිතක් එතකොට එහෙම සිත් තියෙන පිරිසක් එක්ක සංගායනාවක් කරන්න බෑනේ බුද්ධ වචනේ මොකද්ද කියලා ඔය තේස කොන්දේශයක් දැම්ම මේක රහතන් වහන්සේලා විතරයි ගන්න. ඒත් හැම රහතන් වහන්සේ කෙනෙක් මේකට සම්බන්ධ වුණා කියලත් නෑ. පළවෙනි ධර්ම සංගායනාවට. සමහර රහතන් වහන්සේලා ඒකට සම්බන්ධ වෙන්නේ නෑ. මේ පුරාණ කියන රහතන් වහන්සේ ඒ අටුවාවේ තියෙන උන්වහන්සේ නිහඬව හිටින්නේ නැහැ. ඉතින් අනිත් හාමුදුරන් වහන්සේ සංගායන ඉවරලා ඇවිල්ලා කිව්වා අපි මෙහෙම සංගායනාවක් කරා බුද්ධ වචනය ධර්ම විනය ධම්ම විනය කියලා දෙයකට සංග්‍රහ කළා. එකතු කරා කිව්වා මා ඇත්තද හොඳයි. ඉතින් බුදුරන් වහන්සේ මට දේශනා කළ ධර්මයක් තියෙනවා. ඒක මට ඇති කියලා උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ විදිහට. කොහොමද ඉතින් මේ ආනන්ද හැඳුනට ආරාධනා කළා මේ ධර්ම සංගායනාවට ආරාධනා කරන අතරම මේ කොන්දේසියත් දැන් රහතන් වහන්සේලා විතරයි. ඉතින් ආනන්ද හැඳුරෝ දැනගත්ත මේ උන්වහන්සේගේ වගකීම දැන් උන්වහන්සේ වරමක් විදියට ඉල්ලවනේ බුදුරජාණන් වහන්සේගෙන් උපාසක කොහෙද දේශනා කළත් මට ආපෝ වේදේ කියන්නේ කියලා. ඒ කියන්නේ කිව්වේ මේ ආඩම්බරයකට නෙමෙයි. මමත්වයකට නෙමෙයි. පස්සේ දවසක කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් වහන්සේ අහවල් තැන්දී මොනවද කිව්වේ ඔබ නේද ළඟින්ම හිටියේ කියලා. එතකොට එතින්දී උදව්වක් කරන්න යහන අය මෙච්චර ළඟින් ඉඳලා අහගත්තේ නැහැ මතක තියාගත්තේ නැහැ කියන චෝදනාවක් දෙන්න පුළුවන්. එතන ආනන්ද හැඳුරු දැනගත්ත මේ වගකීම මට දැන් මේ වගකීමක් තිබෙනවා මේ සංගායනාවට එකතු වෙලා මා ඇසු විදියට ප්‍රකාශ කරන්න. හැබැයි ඒකට යන්න නම් මේ සුසුකම තියෙන්න ඕන රහත් වෙන්න. ඉතින් උන්වහන්සේ ඒ නිසයි භාවනා කළේ. මේ රහත් වෙන්න ඕන කම නිසා මේ ධර්ම සංගායනට සම්බන්ධ වෙන්නේ. නැත්නම් දුක නැති කරගන්නම භාවනා රහත් වෙන්න උත්සාහ කළා කියලා නෙමෙයි තියෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ රහත් වෙන්න බැරි වුණේ. දන්න හැම ක්‍රමයකටම උන්වහන්සේ මහන්සුණා රහත් වෙන්න බැරි වුණා. හැම විදිහටම බැරි වුණාට පස්සේ උන්වහන්සේ අතහැරලා දැන් රහත් වෙන්න ඕනේ නැහැ කියලා. ඒ අතහැරීමත් එක්ක තමයි ඒ දේ සිද්ධ වුණේ. රහත් වීම සිද්ධ වුණේ රහත් වෙන්න තියෙන ආසාව උන්වහන්සේ අතහැරීම. කිසියම් කෙනෙකු වෙන්නට නෙමෙයි භාවනා කරන්නට ඕනේ. අප දැනටම යම් යම් අය බවට පත් වෙලා ඉන්නේ. ඒ පත් වීම අත්හරින්නයි භාවනා කරන්න ඕනේ. අලුත් පත් වීමක් ගන්නට නෙමෙයි. Taman දැනට මේ සංසාරයේ විවිධ පත් වීම් ලබලා තියෙනවා. කමං විසින්ම දීගත්තේ. අනු නෙමෙයි tamam. තවත් අලුතෙන් පත්වීමක් හදාගන්න නෙමෙයි භාවනා කරන්නේ. ඒ tamamම හදාගත්ත සාංශාරික পদවි අත්හරින්නට. සබාවනා කළා මොනවද ලැබුණේ කියලා ඇහුවොත් ඇත්තටම. ඉතින් එහෙම දෙයක් මම දන්නේ කෙනෙකුට කියන්න ඉතුරු වෙනවද කියලා. එහෙම දෙයක් කියන්න නැහැ. මෙහෙම එකක් කියන්න පුළුවන්. දැන් ඉසේ රදේ නැහැ වගේ එකක් කියන්න පුළුවන්. අර পদවිය හින්දා තිබිච්ච ඉසේ රදේ දැන් නැහැ. එහෙම කියන්න පුළුවන්. මේ කිසිම ඉසේ රදයක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ අර වෙන මෙන්න මේ තනතුර ලැබුණා මේ தത്വෙටපත් වුණා. එහෙම එහෙම කියන්නේ එහෙම කයිවාරු ගන්නට කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කයිවාරු ගන්න කෙනා තමයි අඩු වෙවි යන්නේ. එයා තමයි හීන වෙවි යන්නේ බහනා. ඉන්දියා පිට මේ කාරණා දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ අත්දැකීමක් ගන්න පුළුවන්. තමන්ට සිදුවෙන දේ උදාහරණයක් විදිහට බලාපොරොත්තුවක් බිඳ වැටුනහම ශෝකයටපත් වෙනවා. දැන් එතකොට ඒ කාරණය මෙහි කරන්න පුළුවන්. ඇයි මේ බලාපොරොත්තුවක් බිඳ වැටුනහම ශෝකයටපත් වෙන්නේ? එතරේ ඒ ගැනම මෙනෙහි කරන්න. වෙනේ වට යන්නේ නැතුව ඒ කාරණිය මෙනෙහි කරන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? ඇයි බලාපොරොත්තුවක් බිඳ වැටුණ හැම වෙලෙම තමන් ශෝකයටපත් වෙන්නේ? ඒ ගැනම මෙනෙහි කරන්න. එතකොට බලාපොරොත්තු බිඳ වැටෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවල තමන්ට වෙන දේ අපි සිහියෙන් දකිනවා. ඒවා දකිමින් අත්දැකීම අනුසාරයෙන් න්‍යායාත්මකව නෙමෙයි. අත්දැකීම අනුසාරයෙන් මෙනෙහි කිරීමක් කරන්න. ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම වෙන්නේ? එතරම් මෙනෙහි කිරීමේදී තමන්ට අනාවරණය වෙනවා. එහෙම වෙන හේතුව. හේතුව බලාපොරොත්තු බිඳ වැටීම නෙමෙයි. ශෝකයටපත් වෙන හේතුව. අපි එකෙල්ලේ දකින්නේ මේ දෙක තමයි. ශෝකයයි ශෝකයට හේතුව බලාපොරොත්තු බිඳ වැටීමයි කියන්නේ. ඒ නිසා අපි හැම විටම ශෝකයෙන් බේරෙන්න උත්සාහ කරන්නේ බලාපොරොත්තු සාර්ථක කරගන්න. අපි හිතන එතන තමයි විසඳුම කියන්නේ. නෑ, මේ දෙක අතර තව බොහෝ පියවරවල් තියෙනවා. බලාපොරොත්තුව බිඳ වැටීමයි ශෝකයයි මේ දෙක අතර නොපෙනෙන, කියන්නේ අදෘශ්‍යමාන පියවරවල් තිරන්නේ. අදෘශ්‍යමාන පියවරවල් දකින්නට පුළුවන් මෙනෙහි කිරීමෙන්. මෙනෙහි නොකොලොත් ඒවා පේන්නේ නැහැ. ඒක පේනවා පියවරවල්. බලාපොරොත්තුවක් බිඳ වැටුණත් ශෝක නොවී ඉන්න පුළුවන්, ශෝක නොකර ඉන්න පුළුවන් කියන ඒ දැනීම ඇති වෙනවා, ඒ දැක්ම ඇති වෙනවා. මෙනෙහි කිරීම ඒ තමයි ප්‍රතිඵලය. බලාපොරොත්තුවක් බිඳ වැටුණත් ශෝක නොකර ඉන්න පුළුවන්. එතන තමන්ට යමක් අවබෝධ වුණාද ඒ අනුව ඊළඟට ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟ අවස්ථාවේ බලාපොරොත්තුවක් බිඳ වැටෙනකොට බලන්න දැන් මට තේරුණානේ මේ කාරණේ. එතකොට ඒ විදිහට මට ඉන්න පුළුවන්. කොපමණ දුරට පුළුවන්. එතකොට තේරෙනවා සෑහෙන දුරට පුළුවන්. හැබැයි තාමත් හිත රිදෙනවා ටිකක්. එතන ආයෙත් මෙනෙහි කළමනේ ඇයි දැන් තවත් හිත රිදෙන. ඒ කියන්නේ තවත් තමන්ට ප්‍රකට නවුණු රහසක් මෙතන තියෙනවා. එතන ඒ රහසත් ආයෙ මෙනෙහි කිරීමෙන්ම තමයි හොයාගන්න ඕනේ. එතන මේ විදිහට ඇනිලා තියෙන උල් ඒවා පේන්නේ නැහැ. දැන් ඇතුළට ඇනිලා තියෙනවනේ. එතන ඇතුළට ඇනිලා තියෙන උල් හොයාගන්න හාරගෙන යන්න ඕනේ. නිකන් බැලුවට පේන්නේ නැහැ මොනවත්. ඒවා වැහිලා හාරගෙන ගියාම ඔන්නේ කූලක් අහුවෙනවා. ඒක ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම දැන් ඊට වැඩි හොඳට ඇවිදින්න පුළුවන්. පය තියලා. හැබැයි තාමත් යම් යම් තැන්වල ගල් එහෙම වදිනකොට රිදෙනවා. ඒ කියන්නේ තවත් උලක් ඇදී ආයෙත් එතන බලනවා. බලනකොට මෙතනත් උලක් තියෙනවා. එතනත් පේනවා මොකක් හරි අනිච්ච දෙයක් තියෙනවා. ඉතින් ඒකත් ඇදලා දානවා. දැන් ඊටත් වැඩිය පහසුවෙන් තමන්ගේ කටයුතු කරගන්න පුළුවන්. හැබැයි තාමත් රිදෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ තවත් ඉතිරි වුණු උල් තියෙනවා. ඒවත් ආයෙ හොයලා ගන්නවා. හොයලා අරගෙන ඒවත් උදුරලා දානවා. ඉතින් මේ විදිහට තමයි මේ ගමන යන්නේ. ඒතකොට මෙනෙහි කිරීමෙන්ම තමයි ওই දේ සිද්ධ වෙන්නේ. ඒ එක මෙනෙහි කිරීම. තමගේ අධජේ දැන් හොඳම මෙනෙහි කිරීම. ඊළඟ මෙනෙහි කිරීම තමයි අපිට අහන්න ලැබෙන ධර්ම කාරණා ඒවත් මෙනෙහි කරන්න පුළුවන්. ඇයි මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? ඇයි මෙහෙම ධම්මපදයේ කියන්නේ? ඇයි මෙහෙම අපේ හාමුදුරන් වහන්සේ බාරට කිව්වේ? ඇයි එහෙම කිව්වේ කියලා මෙනෙහි කරන්න. ඇයි කිව්වේ කියන එක. ඒ කීපෝ ඔක්කොම ඇත්ත කියලා ඇතිනි නවතින්න එපා. ඇයි එහෙම කිව්වේ? ඇයි තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා බුදුහාඳුර ධම්මපදයේදී දේශනා කළේ? නැත් ඇයි අපේ හාමුදුරන් වහන්සේලා මේ සියලුම සංස්කාර අනිත්‍යයි කියලා දේශනා කරන්නේ? ඇයි? ඒක ඇත්තයි කියලා ඒක ඇත්ත තමයි. ඒ නිසායි දේශනා කරන්න කියලා නැවතුණාට වැඩක් නැහැ. එතකොට අපි දැනුමින් නවතිනවා. ප්‍රඥාවට යන්නේ නැහැ. ඇයි? ත්‍රික මෙනෙහි කරන්න. ඒ ගැන නැවත හිතන්න. තමගේ අත්දැකීම් සමග ගලපමින් හිතන්න. එක කාරණයක් ගැන හිතන්න. හැම එකක්ම වෙනම හිතන්න යන්න එපා. එකක් ගැන හිතලා ඒ තමන් එයින් ගන්න තියෙන ප්‍රයෝජනේ සාරේ උපරිමයට ගත්තා කියලා දැනගත්තාම ඒ අතරින්. එතකොට ඒක හපයක් බවට පත් වෙන හරියට උක් වගේ. එතකොට ඒ හපල ගන්න තියෙන අන්තිම රස බිඳුවත් ඒ පැණි රස බිඳුවත් ගත්තට පස්සේනේ ඒ හපේ සික් කරන්නේ. ඊට පස්සේ කොච්චර යපුවත් ආයෙ රසය අන්නේ වගේ මෙනෙහි කිරීමත් ඒ දැනටම ගෙනියන්න. ඒ යම් කිසි දහම් කාරණයකින් අත්දැකීමකින් ගන්න තියෙන අවසානම අවබෝධයක් ගන්න. අරගෙන ඒක අතහැරලා එතකොට ඊළඟට තව කාරණයක් ගන්න පුළුවන්. එහෙම නැතුව භාගෙට අහපහපා පීව විසිට කර කර අලුත්තලු කාරණා ගැන හිතන්න ගියාම එකකින්වත් පූර්ණ අවබෝධයකට එන්න ලැබෙන්නේ නැහැ.
රූපයෙන් ධනයෙන් ආයසෙන් හැමදේම සැපවත් වෙන්නේ පෙර සංසාරේ කරපු කුසල් කර්ම හින්දා. දැන් එහෙම කියනවානේ. දැන් එහෙම වෙච්ච පුද්ගලයේ මේ සමාජයට අපි මේ දැන් වර්තමාන සමාජේ එහෙම හැම දෙයක්ම ලැබලා ඊට පස්සේ ඒ ඔය පාතාලයට සම්බන්ධ වෙලා එයා සකස් සංස්කරණය වෙච්ච රටාව වෙනස් වෙන්නේ කොහොමද? බාහිර බල ප්‍රහමින්ද එහෙම එක පාරටම වෙනවද?
අද ඒ කාරණේම පේනවනේ. හැමදේම කර්මෙට කරන්න බෑ කියලා. අතීත කර්මයකට හැමදේම කරන්න බෑ. කර්මයකට දෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා තමයි ඔබතුමේ කිව්වේ ලස්සන දෙන්න පුළුවන්. කාය ශක්තිය සමහර විට අතීත කර්මයක් නිසා ලැබෙන්න පුළුවන්. නිරෝගිකම්, ධනය, සූක්ෂම බුද්ධිය මේවා සමහරට කර්මය නිසා ලැබෙන වැඩ පිළිවෙල. කර්මය නිසා ලැබෙනවා, පාරම්පරික ලැබෙන දේ තියෙනවා. කොහොම හරි කර්මෙන් කියන්නේ ලැබුණේ. අපි දන්නේ නැහැ ඒක කර්මෙන් කියවෝ. හැබැයි මේ අතීතේට බෑ 100%ක් වර්තමානිය වෙනස් කරන්න. අතීතේට එහෙම බලයක් නැහැ. වර්තමානියේ 100%ක්ම හදන්න. කිසියම් ප්‍රමාණයකට අතීතයට පුළුවන් වර්තමානිය හැඩගස්වන්න. හැබැයි වර්තමානිය කියන දේ අලුත් දෙයක්. අතීතය වරණයි. වරණයි කියන්නේ ඒක වෙලා ඉවරයි කියන එක. වරණයි කියන්නේ ඒක වෙලා ඉවරයි. අතීත කියන වචනේ තේරුම තේරෙන ඉවරයි කියන්නේ. ඒතර වර්තමානිය අලුත් සිදු වෙමින් පවතින දෙයක්. ඉවර නැහැ. ඒතර ඉවර වුණු දෙයකට සිදු වෙමින් පවතින දෙයක් 100%ක් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ සිදු වූ දෙයකට සිදු වෙමින් පවතින දෙයක් Taman tone විදියට 100%ක්ම හරවන්න බෑ. හැම විටම වර්තමානයේ ඉඩක් තියෙනවා අලුත් වීමකට. හොඳටයි නරකටයි දෙපැත්තට. ඒක හොඳටත් වෙනවා නරකටත් වෙනවා. හැම විටම වර්තමානයේ මනසන්තිය. වමට හැරෙන්නත් පුළුවන්, දකුණට හැරෙන්නත් පුළුවන්. හොඳ පැත්තට යන්නත් පුළුවන්. අරකටෙන්ද ඒ නිසා ඒකට වර්තමානයි කියන්නේ. අතීතයේ හැම නැහැ මනසන්දේ. අතීතයේ එකයි එක වෙලා ඉවරයි. මනසන්දියක් තියෙන වර්තමානයේ විතරයි. එතකොට ওই මොනවා තිබුණත් ඒ සියල්ලටම වඩා වැදගත් කාරණා දෙකක් තියෙනවා. මොනවද මේ ධනෙට වඩා නිරෝගීකමට වැඩිය කාය ශක්තියට වඩා රූපාලංකාරයට වඩා ප්‍රසිද්ධියට වඩා බලයට වඩා කපටිකමට වඩා ඒ සියල්ලටම වඩා වටිනා කාරණා දෙකක් තියෙන එකක් තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. දැන් ඔය විදිහට අපිට මේ කිව්වේ නපුරට වැටෙන පීස් බලනකොට පින් නිසා ලැබිච්ච මානව ජීවිතේ නපුරට හදාගත්ත පීස් බලනකොට ඒ අයට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිච්ච නිසා වර්තමානයේ. තව ඉදිරිය කියනවා නම් පාප මිත්‍ර ආශ්‍රය ලැබුණු නිසා. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය වැදගත්කම හොඳට තේරෙන්නේ. ඒක තමයි වැදගත්ම දේ තමයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය කවුරු හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් විදියට හරි යාළුවෙක් විදියට හරි භාර්යාව සම්පරිචය විදියට හරි කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනේ. දෙවෙනි කාරණය සිහි බුද්ධිය. කියන්නේ අනු මොනවා කිව්වත් තමන් සිහි බුද්ධියෙන් කල්පනා කර බලන්න ඕනේ මේ දේ කළොත් මට කොහොමද? අදට කොහොමද? හෙටට කොහොමද? අදට විතරක් නෙමෙයි හෙටට කොහොමද? අද ප්‍රයෝජනේ විතරක් නෙමෙයි හෙට වෙන්න පුළුවන් දේ විපාකෙ මොකද්ද? මේ සිහි බුද්ධිය අවශ්‍යයි. ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තියයි සිහි බුද්ධියයි නැත්තම් ඔය අනිත් මොනවා තිබ්බත් ඒ මනුස්සයා දුක් විඳින්නේ. ඒ මනුස්සයා තමන්ටම අවඩක් කරගන්නේ තමන්ගේම පෙරපින් නිසා ලැබුණු සම්පත් යොදාගන්නේ ඒව පාවිච්චි කරන්නේ තමන්ගේම ප්‍රපාතයට තමන්ම පිරිහෙන්නට. කල්‍යාණ මිත්‍රාශ්‍රයයි සිහි බුද්ධියයි තාම වටිනවා. මේ දෙක තිබ්බනම් අනිත් මොනවා නැති වුණත් ඒව ලබා ගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රාශ්‍රයයි සිහි බුද්ධියයි කෙනෙකුට තියෙනවා නම් ඔය අතීතයේ මොනවා වුණත් අතීතයේ හොද කළා තිබ්බත් නරක කළා තිබ්බත් ඒ වගේ තියෙන බලපෑම් හඳුනාගෙන ඒවා තමන්ට පරිපාලනය කර ගන්න පුළුවන්. එහා මෙහා කර ගන්න පුළුවන්. ඔය සිහි බුද්ධියයි කල්‍යාණ මිත්‍ර ඒ මදු පෙන්වීමයි තියෙනවා. ඒ දෙක නැති වුණොත් එහෙමනම් හරියට මේ හබලයි රුවලයි නැති වෙච්ච නැවක් වගේ ඔරුවක් වගේ ඒක මොනවා වේද කියන්න බෑ. කොහේ යයිද කොහාට පෙරළෙයිද? ඔරුව දන්නේත් නෑ, මූද දන්නේත් නෑ, ඔරුව යන අය දන්නේත් නෑ. ඒ නිසා වර්තමානියයි වැදගත්. වර්තමානිය වැදගත්. ඒ කියන්නේ ඉතින් අපේ වර්තමානයේ හොඳින් කෙරුවත් අපිට අපෝසි කර්ම විදියට සමාද කර අය කරපු දේවල් මඟ හරවා ගන්න ඉස්සලා අද දැන් ඒ අතීත කර්ම පින්පව් දෙකම ඒවට විපාක දෙන්න වර්තමාන පරිසරයක් තියෙන්න ඕනේ, සුදුසු උචිත පරිසරයක් තියෙන්න ඕනේ. පිනට විපාක දෙන්නත් වර්තමානයේ උචිත පරිසරයක් තියෙනවා. එහෙම නැත්නම් මේ පින කොච්චර පින් තිබ්බත් ඒවට ඒවා මේ ලැබෙන්න බෑ. ඒ උචිත දැන් හරියට මේ ඒ નિયම මේ කාලෙතනේ මල් පිපෙන්නේ. ඒ ගෙඩි හැදෙන්නේ નિયම ඍතුවට. එතකොට ඍතුව ආවෙ නැත්නම් ඒ අනිත්‍යව කොච්චර තිබුණත් මල් පිපෙන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ වර්තමානයේ හරි හොඳම පැලයක් තමයි අපි හිතෝලා තියෙන්නේ. පෝරක් දැම ඔක්කොමත් හරි. හැබැයි වර්තමානයෙන් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ දේ උනේ නැත්නම් අර අරහි අස්සන්නක් ලැබෙන්නේ නැහැ, ඵල නැහැ. එතකොට අහෝසි කියන්නේ. එතකොට අහෝසි වෙනවා, පිනුත් අහෝසි වෙනවා, පෞත් අහෝසි වෙනවා අපේ. වර්තමානයේ අපි ජීවත් වෙන රටාවන ওই දෙකම අහෝසි වෙනවා. නරයකටම ජීවත් වුණොත් පව් වැඩිපුර ලැබෙනවා, පින් අහෝසි වෙලා යනවා. පින් වලට විපාක දෙන්න ඉඩක් නැහැ. ඒ වගේම අපි හොඳින් පරිත්‍යාගශීලීව තමන්ට කියන දේ බෙදා හදාගෙන අනුන්ට කරදරයක් නොවි අනුන්ට උදව් කරමින් තමන්ගේ හිතත් හදාගෙන ජීවත් වෙනවා. එතකොට ඔය අතීතයේ තියෙන කර්ම විපාක විශේෂයෙන්ම පාප කර්ම විපාක ඒවට විපාක දෙන්න අමාරු බැරි නෑ. නමුත් අමාරු විපාක දුන්නත් ඒ උපරිම වශයෙන් ඒ පහර වදින්නේ නෑ, ඒ වේගෙන් වදින්නේ නෑ, බාල වේලා වදින්.
සරණම් මට මෙසිද්දේ තරහේ යනවා කියලා. දැන් අද තරහ යන්නේ නැහැ. තරහ යන්නේ නැතුව ඒ ගැන උපේක්ෂාවෙන් මට බල තෑගි. ඒ කියන්නේ තාමත් මගේ හිතේ තරහ තියෙනවද?
නැහැ, මම ඒක කිසි දෙයක් හිතේ නැහැ. තරහ නෙමෙයි කිසිම දෙයක් නැහැ. ඒකේ ඒ වෙලාවට උපදින දේවල් තරහ කියන්නේ හිතේ තියෙන දෙයක් නෙමෙයි. වර්තමාන වශයෙන් උපදින දෙයකට තරහ කියන්නේ. ආදරය කියන්නේ වර්තමාන වශයෙන් උපදින දෙයක්. සතුටත් එහෙමයි. මේවා එකක්වත් මේ ගබඩා වශයෙන් හිතේ නැහැ. ඒතර වර්තමානයේ අවශ්‍ය කාරණා එකට එකතු වෙනකොට මුණ ගැහෙනකොට එතන නොතිබුණු දෙයක් උපදිනවා. ඒ නෙවෙයි සාමාන්‍ය භෞතික ලෝකෙත් එන්නේ නේ ගිනි කුරුකුයි ඒ අනිත්‍යයි වෙඩි බෙහෙත් තියෙන ගිනි පෙට්ටියේ කොටසයි කිසියම් වේගයකට එකට එක ගැටුණොත් නිකන් නෙමෙයි වේග කිසියම් වේගයක් ඕනේ වේගයට ගැටුණොත් සහ ඒවට පරිසරයේ වායුව තිබුණොත් ඒ කියන්නේ ඒක දැල්වෙන්න ඕනේ ඔක්සිජන් තිබුණොත් ඒකට ගින්දරක් එන ගින්දර තිබුණ නැහැ ගින්දර කොහෙද තිබ්බේ කියලා අහුවොත් ඒක හුලඟෙද තිබ්බේ ගිනි කූරේද තිබ්බේ ගිනි පෙට්ටියේද තිබ්බේ නැහැ එක තැනකවත් තිබුණ නැහැ ඒවා ගබඩා වෙලා තියෙන දේවල් නෙමෙයි ගින්දර කියන්නේ. නමුත් මේ අවශ්‍ය සංඝටක નિયમિત ප්‍රමිතියකට එකිනෙක මුණ ගැහෙනකොට උපදින දේවල් වලට තමයි ওই চৈতසික කියලා කියන්නේ. ඒකට තරහ. ශෝකේ ඉරිෂ්‍යාව ඔය හැම চৈতසිකයක් මෙහෙම තමයි. ඒව නැතුව ගබඩා නෑ. මිනිස්සෙක් කියන්නේ চৈতසික ගබඩාවකට නෙමෙයි. ඔය තරහයි ගබඩාවක් එහෙම නෑ.
ඇයි
ඉස්සල්ලාම තරහ යනවා නේ කියලා හිතන්නේ? ඒ මතකේ. ඒ
මතකේ. ඒක
ඒකත් නැති වෙන්න ඕනේ නැත්නම් එකෙක් තව කෙනෙකුට කියන්න පුළුවන් ඒ වාට ඉස්සන්නම් මෙහෙම වුණාම තරහ යනවා ඈ දැන් තරහ එන්නේ නැහැ කියලා ඉතින් ඒක අපි තව කෙනෙක් කිව්වත් අපි කිව්වත් දෙකම එකයි. ඒකේ මානයක් හදාගන්න කියොත් දැන් ප්‍රශ්නයක් එන්නේ. මන් දැන් තරහ යන්නේ නැති කෙනෙක් කියලා හිතුවොත් නම් ප්‍රශ්නයක්.
සිතර ඉස්සරහට මේ තෙරේසා මහතුමිය පිළිබඳව කරේ ජනප්‍රිය කතාවක් මේ යුද විරෝධී රැස්වීමකට එතුමියට කතා කරද්දී එතුමිය කියනවා මම යුද විරෝධී නැහැයි කියලා. එහෙනම් ඔබ යුද්ධයට කැමතිද කියලා අහනවා. මම යුද්ධයට කැමතිත් නැහැ කියලා කියනවා.
ඒ කියන්නේ සාමය කියලා කියන්නේ නේ කිසිම දෙයකට විරුද්ධ නැතිකම. යුද්ධයට විරුද්ධ නම් ඒකත් යුද්ධයක්. එහෙම අර මම මෙහෙම කෙනෙක් කියන ඒ රාමෝ අපි බොහෝ දේවල් එක්ක අර මම තරහ ගන්න කෙනෙක් කියලා මම කැත්තට බොල්ල වගේ කෙනෙක් කියලා එහෙම එකක් හදන්නේ. දෙකින් කෙනෙක් ලොකු ආඩම්බරයක් ලොකු මමත්වයක් ලොකු වින්දනයක් වින්දිනවනේ. එහෙම තමයි මට අයිති පේන්න බැරි කෙනෙක් අසාධාරණී පේන්න බැරි කෙනෙක්. දැන් ඊට පස්සේ ඒකේ වැරද්ද දැකලා ඒක අත්හරිනවා අත්හැරලා මම දැන් නිහතමානී කෙනෙක්. තරහයන් නැති කෙනෙක්. දැන් එහෙම එකක් හදාගන්න. ඉතින් ඒකත් දකින්න ඕනේ. එතනත් මම එක්ක තමයි හදාගෙන ඉන්නේ. අර මමට වැඩිය මේ මම හොඳ වෙන්න පුළුවන්. ඒ රළු මමට වඩා මේ නිහතමානී මම සිවුම් වෙන්න පුළුවන්. සුමුදු වෙන්න පුළුවන්. දුක අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ දුකකට හේතුවක් මේ හදන්නේ. ඉතින් කවුරු හරි එහෙම නැහැ කියලා කිව්වොත් ඔයා කොච්චර කිව්වත් ඒ තරහින් නැහැ කියලා ඔයාට තරහිනවනේ තාමත් කිව්වම තරහින්ද පුළුවන්. එහෙම යව. ඇයි එහෙම කියන්නේ මට කවදාවත් තරහින් නැහැ ඔයාට පිස්සුද කියලා ඔන්න එතන කහා ගන්න පුළුවන්. ඒකත් අත්හරින්න එහෙම.
සෑම
දෘෂ්ටිපතෙන් නේද අහිංසක සංස්කෘතියක් විදිහට අපිට තියෙනවා ඒක. තරහෙන් නැහැ කියන සතුට විඳින්න. හැබැයි මම තරහ ගන්න නැති කෙනෙක් කියන එක වෙනම දෙයක්. මේ දෙකක් නේ. තරහෙන් නැහැ කියන එක එකක්. මම තරහ ගන්න නැති කෙනෙක් කියන එක තව එකක්. ඒ පළවෙනි එක ඇත්තක්. තරහෙන් නැහැ කියන එක ඇත්තක් කියන්නේ. ඒක ඇත්තක්. ඒක සත්‍යයක්. ඉතින් මේ සත්‍යයේ සතුට විඳින්න. ඒක කොහොමද විඳිනවනේ? තරහින් නැති හැම වෙලාවකම ඒ සැනසෙල්ල විඳිනවා. හැබැයි තරහ ගන්න නැති කෙනෙක් කියන එක අපි හදාගත්ත එක. ඒ හිතාගත්තේ නැහැ. ඒක ඇත්තක් නෙමෙයි. එහෙම කෙනෙක් නැහැ මත.
කෙනෙක් කියන කෙනෙම
ඕවගේ සිද්ධියේ වෙන්දනම්ම තරහ යනවා කියලා කියන්නේ. ඒක තමයි. ඒ එතෙන්දී එතනින් නවතුනා නම් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන්දනම් තරහ වෙනවා. අද තරහ යවෙන්නේ නැහැ.
අනික ඔක්කොටම කියවද නැද්ද මේ? අනිවාර්ය තරහ යන්නේ නැහැ. ඔබ ප්‍රශ්නයක් නෙමෙයි තරහක් ගැන හිතන්න ඕනෙත් නැහැ කියන්නේ. ඒක කමරක් කැටේ තරහ යන කාරණාවක් වෙන නිසා මම තත්න කාරණාවක් කිය තරහ ගැන හිතන්නේ නැහැ. එහෙම හිතන්න කොහෙද නියමද?
ඔව් එහෙම සිද්ධි නැහැනේ. මෙන්න මේ තරහ යන සිද්ධි ටිකක් තියෙන මෙන්න මේවට තමයි තරහ යන්නේ. මේවට තමයි බය වෙන්නේ. මේවට තමයි අඬන්නේ. මේවට තමයි හිනා වෙන්නේ කියලා අපි එහෙම සිද්ධි වෙන් කරගෙන තියෙනවා. හැබැයි එහෙම නැහැ. ඒ කියන්නේ එහෙම ඔය හැඟීම් උත්පාදනය කරන සිද්ධි කියලා ඒවා සිද්ධි නෑ. කිසිම සිද්ධියකට බෑ කිසිම හැඟීමක් උත්පාදනය කරන්න. ඒක උත්පාදනය කරගන්නේ අපි. සිද්ධිය නෙමෙයි. බනින කෙනා නෙමෙයි. අපි තරහ ඇති කරගන්නේ. ඒක බනින කෙනා එක්ක කිසිම සම්බන්ධයක් නෑ. කරන්න කිසිම දෙයක් ඒ තරහයි අපි හිතේ ඇති තරහයි ඒ කෙනාගේ බැනුමයි අතර කිසිම සම්බන්ධයක් නෑ. කිසිම සම්බන්ධයක් අපි හිතුවට ඒ බැනපු නිසායි තරහාවේ මෙයා තමයි මගේ තරහය විශ්ුවේ කියලා හිතුවට ඒක සම්පූර්ණ බොරුව. එයාට කරන්න කිසිම දෙයක් නෑ. එයා හිතුවට එයාත් හිතන්න පුළුවන් මම මිනිහව හොඳට විශ්ුවා කියලා. නෑ කාටවත් කාවවත් අවස්සන්ට බෑ. තමන්ම අවස්සලා ගන්න නිසා. එසයි එහෙම සිද්ධි නෑ. මෙන්න සිද්ධි ටිකක් තියෙනවා. මේකෙදි තරහෙන්න ඕනේ. මේකෙදි බය වෙන්න ඕනේ. මේකෙදි අඬන්න ඕනේ කියලා අපි සිද්ධි හදන් හිටියට එහෙම ඒවා නෑ. එහෙම නැහැ කියලා තේරෙනකොට ඉතින් ඒ කිසිම සිද්ධියක් හැංගීම් බර වෙන්නේ නැහැ. හැංගීම් බර සිද්ධි කියලා නැහැ.
සබයෙන් සිද්ධි නැහැ කියලා කොච්චර හිතාගෙන යන්නද කියත් අර කැලේ මැද්ද පන්දරක් ගාමින් යනකොට සරත් දානකොට ගැටිල බැරිනවමයි ඉතින්. නවත්තන්න බැහැ හරියම ආව. කරන්න බැහැ. කලින් දවසේ යනකොට තත්යෙන් දකින්න ඇති මොකක්ද දැක්කද? මම එතනින් පන්දරක් ගාමින් සද්ද වුණොත්
කපාට නැහැලා බලනා ගැටෙල වෙන යන ඔක්කොම දැයිද ඔය එතන සද්දයක් ඇහෙන්න දෙපෙයි දැන් නැත්තම් ඒ පඳුරක් කියන්නේ භයානක දෙයක් කියලා කියන්න බෑනේ අපිට ඈ අපි එහෙමනේ දැන් ඊළඟ දවසේ සද්දයක් ඇහුන් නැතත් ඒ පඳුර ළඟදී අපි ටිකක් චකිතෙන්න යන්නේ. ඒක වැරදි. ඒකයි වැරද්ද එතන. ඒ කියන්නේ සද්දයක් ඇහුනහම ගැස්සෙන එක එකක්. ඒ ඊළඟ දවසේ සද්දයක් නැහැ ඇහුනේ නැතත් එතනදී එතනට යන්න බය නම් තව කෙනෙක් ඕනේ නම් එතන යන්න. වෙන පාරක් හොයන් යනවනම් ඒ කියන්නේ අපි අර අන්න ආරෝපණය වෙලා තියෙනවා. දැන් අපි හිතනවා මේ පඳුරට පුළුවන් මෙතන භයානක තැන. එහෙම භයානක තැන් කියලා දේවල් නැහැ, තැන් නැහැ. අනතුරුදායක තැන් තියෙන්න පුළුවන්. හැබැයි භයානක තැන් නැහැ. බය කියන එක බිය හිතේ තියෙන දෙයක්. මේ බාහිර කොහෙවත් තියෙන තැන තැනක නෑ බිය. ඉපදුනාට පස්සේ කියන්නේ නිර්භීත කෙනෙක් ඉපදිලා දෙමව්පියෝ හින්දා බය වෙන්න පටන් ගත්තා නෙමෙයි.
සමහරවිට බය වීම හින්දා අපිට ඉක්මනට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. කියන්නේ කැලිපාර යනකොට මොකෙක් සටික් පාරට යනත් අර බය වෙන හින්දා විපැති දැක් ඉක්මනට ගිහිල්ලා එතනින් ඈතට යන්න පුළුවන්. ඒකත් පැවැත්මට අවශ්‍ය දෙයක්. හැබැයි වෙන්නතු හින්දා ඉඳුව කියලා බයම නැත්තකට නැද්ද?
බිය නිසා බියෙන් පැවැත්මට ලැබෙන ප්‍රයෝජනයන්නේ ආරක්ෂාව ගැන හිතන්නේ බය නිසානේ. බය නැත්තම් මිනිස්සු නෙමෙයි ඕනම සතෙක්. බය කියන එක නැති වුණොත් එහෙම බය කියන ඒ බය වීම කියන ස්වභාවය නැති වෙලා ගියොත් ඕනි තරම් Tamanට අනුතුරු කරගන්න. දැන් උදාහරණයක් විදියට ඔය දඬුවමට තියෙන බිය නිසා බොහෝ දෙනෙක් වැරදි කරන්නේ නැහැ. දඬුවමට තියෙන බිය නිසා කෙන වැරද්දක් කරලා ඒක අහුනොත් එහෙම කියනවා. අහුනොත් දඬුවම් විඳින්න වෙනවා. අවමානයටපත් වෙන්න වෙනවා. දැන් මේවට බයයි, ලැජ්ජයි බයයි. ඒතර මේ ලැජ්ජාව බය නිසා වැරදි නොකර ඉන්නවා. හැබැයි බය නැති වුණොත් එහෙම මිස්සු බොහෝ දෙනෙක් වැරදි කරයි. බය නැත්තම්. ඒතර බය එක පැත්තකින් පෞද්ගලික වශයෙන් ශාරීරික ආරක්ෂාව පැත්තටයි, සමාජ පැත්තෙන් සමාජ ආරක්ෂාවටයි මේ දෙකට මේ දෙකෙන් පැවැත්මට බය උදව් කරනවා. දැන් ඒ ඔබතුමා කිව්වා වගේ හදිස්සිය බිය වෙච්ච ගමන් කෙනෙකුට හිතන්න දෙයක් නැහැ. සමහරට අහකට පයින්නවා. සමහර කෙනෙක් ලොකු ගහකට නගින්න පුළුවන්. ජීවිතේට ගස් නගින්න බැරි කෙනෙක්. ඒ බයක් අහම ඒ හැකියාව ලැබෙනවා. එතකොට ලොකු තාප්පවලට උඩින් පනින්න පුළුවන්. එහෙම අඩි දෙක තුනක්වත් පැනගන්න බැරි කෙනෙක් සමහරට අඩි 10ක් 12ක් විතර උස තාප්පකින් එහා පැත්තට පනින්න පුළුවන් බයක් ආවම. ලොකු ශක්තියක් ලැබෙන්න පුළුවන් සමහරට ලොකු දෙයක් උස්සගෙන පෙරලා දාන්න තරමට තමන්ගේ ජීවිතයට තමන්ගේ කෙනෙකුගේ ජීවිතයට හානියක් වෙන දෙයක් ඇඟට වැටෙනකොට ඒක සම්පූර්ණයෙන් සාමාන්‍ය වෙලාවක නම් එහෙම උස්සන්න බෑ වාහනයක් කියන්නේ. හැබැයි ඒ වගේ වෙලාවක එකපාරට ලොකු ශක්තියක් එන්න පුළුවන්. ඒකෙන් ඒක තමන්ගේ ඇඟට වැටෙන්නේ නැතුව තමන්ගේ දරුවෙක් ඇඟට වැටෙන්නේ නැති වෙන්නේ ඒකපාරට ඒ වාහනේ අල්ලගෙන ඉන්න ඔසවගෙන ඉන්න පෙරලන එක නවත්තගෙන ඉන්න හැකියාව ලැබෙන්න පුළුවන්. විතර මේ බය වගේ හැඟීමක් එක්ක විශේෂයෙන් බයත් එක්ක එහෙම මේ සාමාන්‍ය නොතිබුණු අසාමාන්‍ය ශක්තියක් පුද්ගලයෙකුට ලැබෙනවා. ඒක හිතලා ගන්න බෑ. හිතලා ගන්න ලේසි නෑ. ඉතින් ඒක යෝගවල නම් කියන්නේ කුණ්ඩලීනි ශක්තිය තමයි මේ බය වගේ එකක් ආවම එකපාරට එන්නේ. ඒයි කුණ්ඩලීනි භාවනාවෙන් මේ ශක්තිය Tamange පාලනයට ගන්න පුළුවන් කියලා. එහෙම ශක්තියක් දියුණු කර ගන්න පුළුවන් කියලා කුණ්ඩලීනි භාවනාවක් කළා. ඔය බිය උඩපත් වුණා මේ විචර උඩ පයින්න පුළුවන් ඉතින් උස යන්න පුළුවන් වාහනයක් වුණත් අතින් නවත්ත ගන්න පුළුවන්. එහෙම ඒ ශක්තිය හැම මිනිස්සෙක් ළඟම තියෙනවා කියලා. හැබැයි ඒක අපි දන්නේ නැහැ කොහොමද ඒ ශක්තිය දිනු කරගන්නේ ප්‍රයෝජනෙට ගන්න. දැන් කොහොම හරි දැන් ඔය බය වුණාම අපිට එහෙම අහකට පැනිනවනේ එකපාරට හිතලා නෙමෙයි හිතලා නෙමෙයි ඒතට ඒක වාසියක් විදිහට කෙනෙකුට පේන්න පුළුවන් වාසියක් හැබැයි ඒක ඇත්තටම වාසියක් නෙමෙයි මොකද සමහර විට අපි පණින තැන ඊට වැඩි අනතුරක් තියෙන්න පුළුවන් මොකද එතන බලලා නෙමෙයි පණින්නේ ඒ පණින්න ඕනි තැන බලලා ඊට වැඩි මෙතෙන්ට වැඩි නිර්පද්‍රිත තැනකට නෙමෙයි පණින්නේ සමහරට එතෙන්ට පැනනාම ඊට වැඩි හානියක් අනතුරක් වෙන්න පුළුවන් ඒතකොට බයෙන් ගන්න ප්‍රයෝජනේ ඊට වඩා කාර්යක්ෂම සිහි බුද්ධියෙන් ගන්න පුළුවන් කෙනෙකුට සිහිය මොකද සිහියක් හදාගෙන හිටියොත් අර වගේ වෙලාවක ශනිකව තීරණයකට ඇවිල්ලා කලයිත හොඳම දේ කරන්න පුළුවන්. ඒ නිසා බය කියන්නේ වාසියක් තමයි. නමුත් මේ බය කියන එක නැති වුණත් සිහි බුද්ධිය කෙනෙකුට තියෙනවා නම් ඊට වඩා නිර්පද්‍රිතව ජීවත් වෙන්න පුළුවන්. දැන් මම කියුවේ බය කියන එක විතරක් නැති කළොත් ජීවියෙක්ගේ ඒ ජීවියා මහා අනතුරුදායක දේවල් කරයි. මොකද ඒ බය නැහැද? මැරෙන්න බයක් නැහැ, වේදනාවට බයක් නැහැ, අනිත් අය බැන්නට බයකුත් නැහැ. තම පිස්සු මොඩේ විදිහට පිස්සු විදිහට වැඩ කරයි. නමුත් භාවනාවෙන් බිය කියන එක නැති වෙනකොට එයා එහෙම පිස්සු වැඩ කරන්නේ නැහැ. වැරදි වැඩ කරන්නේ නැහැ, බය නැහැ කියලා. ඇක්ලික් කෙලස් නැති වෙනකොට බය නැති වෙනවනේ. බය ඇති වෙන්නේ තණ්හාව කියලා නිසා කියලානේ ධම්මපදයේ කියන්නේ. තණ්හාව තියෙනකල් බය තියෙනවා. තණ්හාය විප්‍රමුක්තස්ස නත්ති. සෝකෝ කුතෝ භයං. තණ්හාව නැති කල්ලි මොන බයත් බයක් නැහැ. හැබැයි එහෙම කෙනා පිස්සු නටන්නේ නැහැ නේ බය නැහැ කියලා. එයා හිතියටත් වැඩිය අහිංසක ජීවිතයක් ගත කරනවා. කලින් බය තියෙනකොට හිතියටත් වැඩිය එයා අනිත් අයට කිසි කරදරයක් කරන්නේ නැහැ. තමන්ට කරගන්නෙත් නැහැ. මොකද අර සිහි බුද්ධිය තියෙන නිසා. ඒ නිසා සිහි බුද්ධියට පුළුවන් කෙනෙක්ව පරිස්සම් කරන්න ආරක්ෂා කරන්න බයට වඩා
සදියසරේ අපි ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්නේ පිටපතා ධර්ම ග්‍රන්ථයේ ආශ්‍රයෙන් ප්‍රමෝදය ගැන ඉතින්දී උදාහරණයකට ගත්තම අවකසතුල සිටින දරුවා ඒ ඉන්න තත්ත්වය ප්‍රමෝදයට සාපේක්ෂව අරගෙන ඒ විදිහට අපි ප්‍රමෝදයේදී බලාගෙන යද්දී පේනවා මේ ලෝකෙට ගිහි වුණාට පස්සේ දැන් සිටම ඔබතුමා කීපරදී හුස්ම ගැනීම ඉඳලා අපි මේ කේන්ද්‍රය සවිඥානිකත්වයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන එක එක කයක තමන්ට ආවේනික වූ පරිදියක් තුළ මේ වෘතේ රූප කරගෙන ජීවත් වෙන ආකාරයක් පේනවා. එතකොට නැවත මේ පිටට ඒ කියන්නේ මේ සවිඥානිකත්වය නැත්තම් කේන්ද්‍රය කරා එන්න තියෙන ගැටළු විදිහට මේ ග්‍රන්ථයේම සඳහන් වෙනවා නීවරණ පිළිබඳව. දැන් මෙතෙන්දි සාකච්ඡා කරන කරුණුත් එක්ක අපිට දෙයිද මේ නීවරණ වල තියෙන ශක්තිය මේ කේන්ද්‍රය කරා යන්ට යොදවා ගන්න. හරියට උපමාවක් කියනවා නම් අර කාබන් පෙරදිය මේ කුණු කසල වලින් පොබරක් ලබාගෙන ඵලදායි අසන්නක් ලබා ගන්නවා
වගේ. නීවරණ අනිත් පැත්ත හැරීමනේ කරන්නේ. පළවෙනි නීවරණය ගත්තොත් මේ පිනවීමට තියෙන කැමැත්ත. ඒ කැමැත්ත එන්නේ සතුට තියෙන්නේ එතන කියන හැඟීම නිසා. සතුට කොතනද තියෙන්නේ? පිනවීම තියෙන තැන. කිසියම් පිනවීමක් තියනවාද? ඒ තමයි සතුට. ඒතර සාමාන්‍ය කෙනෙක් මේ දෙකේ වෙනස හඳුනන්නේ නැහැ. සතුටයි පිනවීමයි කියන්නේ දෙකක්. හැබැයි සාමාන්‍ය කෙනෙක් එකක් විදිහට ගන්න. يعني ඉන්ද්‍රිය පිනවීම සහ සතුට එකයි. සතුට කියන්නේ කොහොමද? ඉන්ද්‍රිය පිනවීම. ඒ නිසා සාමාන්‍ය මිනිස්සෙක් සතුට වෙන්නේ ඉන්ද්‍රිය පිනවීම. වෙන සතුටක් දන්නේ නැහැ හැම කෙනා. තියෙන එකම සතුට ඉන්ද්‍රිය පිනවීම. ඒතර සතෙක් ගත්තාම එයාටත් තියෙන ඒ සතුටම තමයි. සතෙකුත් වෙන සතුටක් දන්නේ නැහැ ඉන්ද්‍රිය පිනවීම හැර. ඒතර ඒ කාරණයෙන් බැලුවාම සතෙක් සහ සාමාන්‍ය මිනිස්සෙක් අතර සතුටේදී ලොකු වෙනසක් නැහැ. දෙන්නම ඉන්නේ එකම තැන. ඒ තමයි කාමච්ඡන්දය. ඒතර කාමච්ඡන්දය කියන්නේ ඒ සතුටට ඇලිලා ඒ සතුටට ඇලිලා සතුට ලැබෙන ඉන්ද්‍රිය පිනවීම පසපසම යන ගතිය කාමච්ඡන්දය. ඉදිරියක ණයක් විදිහට තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ අපි ලැබෙන දෙයක් නැහැ. දැන් අපි ලැබුපු දේවල් වලට කොළී ගෙවගෙන ඉන්න එක වෙන්නේ මෙතන ණයට. කෙසේ හෝ සතුට යනු ඉන්ද්‍රිය පිනවීම නෙමෙයි කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. දැන් ඒ අවබෝධය නැත්තම් භාවනා කරන්නේ නැහැ කෙනෙක්. භාවනා කරන්න ඕනේ නැහැනේ මොකටද? කමින් බොමින් නටමින් වයමින් ගයමින් හිටියනම් ඇති. ඒ පහේ හිටියනම් ඇති. ඉතින් වෙන සතුටක් ඕනේ නැහැ. ඒතර ඒක තමයි සතුට. වෙන සතුටක් නැහැ. දැන් වෙන සතුටක් තියෙනවා. ඕක නෙමෙයි සතුට. ඒ සතුට තියෙන්නේ ඇහැ නෙමෙයි. ඒ සතුට තියෙන්නේ රූපේත් නෙමෙයි. පාටක නෙමෙයි සතුට තියෙන්නේ. රතු පාටේවත් කහ පාටේවත් සුදු පාටේවත් දම් පාටේවත් නෙමෙයි ඒ සතුට තියෙන්නේ. රසයකත් නෙමෙයි. ඒ තියෙන්නේ තමා තුල. තමා තුල අභ්‍යන්තරේ. ඒතර අභ්‍යන්තරයට එන්න ඕනේ අපි. අභ්‍යන්තරයට එන්න බාධාව තමයි අර බාහිර තමයි සතුට තියෙන්නේ. මේ පිනවීමම තමයි සතුට කියන්නේ කියලා එතන ජීවත් වීම. එතකොට ඒ බන්ධනය කපන්න ඕනේ. කාමච්ඡන්දේ අත්හරින්න ඕනේ. අත්හරිනවා කියන්නේ වෙන ඡන්දයක් හදාගන්න ඕනේ. කාමච්ඡන්දේ වෙනුවට ඒ කාම කියන එක අයින් කරලා ඡන්දේ ඉතිරි කරගන්නවා. එතකොට ඡන්දේ ඕනේ භාවනාව සඳහා. ඡන්දයෙන් තොරව භාවනාවක් කරන්න බෑ. ඒ නිසා මේ සතර ඉන්ද්‍රිපාදවල එකක්නේ ඡන්දේ. ඡන්දේ නැතුව ඒ ආධ්‍යාත්මික දියුණුවක් ගන්න බෑ. හැබැයි ඡන්දේ කාම ඡන්දයක් නෙමෙයිද? ඒ කාම කියන එක පිරිපහදු කරලා තියෙන එකෙන් පිරිපහදු කරලා අභ්‍යන්තර සතුටට කැමැත්තක් ඇති කරගන්න. ඉන්ද්‍රිය පිනවීමේ සතුට නෙමෙයි. අභ්‍යන්තරව තියෙන තමන් එක්ක එකතු වුණාම තමන්ට තමන් මුණ ගැහුණාම තමන් සමගම ජීවත් වෙනකොට 100% තමන් එක්ක ඒකාත්මික වුණාම ලැබෙන සතුට. ඒ සතුටට උනන්දුවක් ආශාවක් ඇති කරගන්න. ඒක ඡන්දයක්. ඒකත් ක්ලේශයක්. හැබැයි ඒ ඡන්දය නැතුව කාම ඡන්දය අතාරින්න බෑ. හැම විටම අඩු සැපක් අත්තරින්ට ඕනේ වැඩි සැපක් ලබා ගන්න. අඩු සැපක් අත්තරින්ට ඊට ඉහළ සැපක් ලබා ගන්න. පහළේ සැපක් අත්තරින්ට ඕනේ. පල්ලෙහ පඩිය අත්තරියොත් තමයි උඩ පඩියට එන්න පුළුවන්. අමාරුම දෙයක් තමයි ඒ කාමච්ඡන්දය අත්තරින් එක. අමාරුයි. ඔද කාම කියන්නේ බහුවචනේ. බහුවචනයක් කාම. ඒකේ විවිධත්වයේ පිළිබඳයි. විවිධත්වයකට තියෙන ගිජු බව කාමච්ඡන්දය කියන්නේ. හැම විටම යමක් විඳින්න ඕනේ. හැම විටම කිසියම් ක්‍රමයකින් පිනවන්නට ඕනේ. ඒතරේවා එකින් එක අත්හැරලා අත්හැරීම අර දීර්ඝකාලීන පුරුද්දකට එරෙහිව යන. ඒ නිසා යමාරු ඒ අත්හැරීමේ සතුටට කෙනෙක් විවෘත වෙන්න ඕනේ. අත්හැරීමේ සතුටට විවිධත්වයට ගිජු නොවීමේ සතුටට විවෘත වෙන්න. ඒ සතුටක් එතන ලොකු සතුටක් තියෙනවා. හැබැයි අපිට ඒක අලු හුරුවක් නෑ. හැම විටම දඟලලා පුරුදු. විවේකයේ සතුටක් විදිහට අපිට තේරෙන්නේ නෑ. විවේකයේ දැන් මේ අභ්‍යන්තර සතුටේ ආරම්භකම අවදීයටනේ විවේකය කියන්නේ. මුල්ම සමාධිය විස්තර කරන්නේ විවේකජං. විවේකයෙන් උපදින සමාධිය. නේ දැඟලීම කාර්ය බහුලත්වයේම තමයි අපි සතුට විදියට ගන්න. අලුත් පිටුවක් පෙරගන්න. එක්තරා භාවනා යෝගියෙකුගෙන් මනසේ අහනවා මේ මට පොඩි මේ වැඩක් කරගන්න ඕනේ කළා දෙන්න පුළුවන්ද කියලා. මේ දුරකතනේ ඒ යෝගියාගෙන් අහනවා. එතකොට ඒ යෝගියා කියනවා මම මේ වෙලාවේ නම් බිසි. මේ වෙලාවේ මම වැඩක ඉන්නේ. ඒ නිසා සමා වෙන්න මට ඒ ඔබේ වැඩේ කරලා දෙන්න බෑ. වැඩේ මොකද්ද කියලා හෙවෙත් නෑ. ඔබේ කාර්යය කරලා දෙන්න බෑ. මේ වෙලාවේ මම වැඩක නියුක්ත වෙලා ඉන්නේ. ඒ පරි දුරකතනින් ඒ ඉල්ලීම කළ කෙනා නම් මොකද්ද ඔබ කරන වැඩේ? නම් මුකුත් නොකර ඉන්නේ කියලා. මුකුත් නොකර සිටීම තමයි මගේ වැඩේ. ඒකත් වැඩක්ද? ඔව් ඒක ලොකු වැඩක් කියලා. ඊට පස්සේ දුරකතනේ තියලා පහොද ආයෙත් එයා කතා කරා. එල්ල කතා කරලා ඇහුවා මේ මට වැඩක් තියෙනවා කරගන්න කරලා දෙන්න පුළුවන්. එතපි මේ යෝගී ආයෙත් කියනවා මේ මම මේ වැඩ කේදිලා ඉන්නේ. මොකද්ද වැඩේ? මුකුත් නොකර ඉන්නේ. වරක ඊයේත් ඕක නේද කර කර හිටියේ. නැට තාම ඉවර කරගන්න බැරි නේ. තාම මේ වැඩේ ඉවර කරගන්න බැරි. ඒ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් බලනකොට එතන කිසිවක් එක නිකන් වැඩක් විදිහට පේන්නේ නැහැ ක්‍රියාවක් විදිහට. නැත් ඒ ක්‍රියාව. ඒ තමයි අමාරුම ක්‍රියාව. මොකුත් නොකර සිටීම. ඒ නිසා තමයි ඒවා ඒවා ගේන්න එපා කියලා තියෙනවා.
සම්මත සාකච්ඡාව බය කියන කාරණාව අපිට ප්‍රයෝග කරගන්න පුළුවන් නේද? ඒ තුලින් බය නැති කර ගැනීම සඳහා පරිදියා බලාගෙන
ඉන්නවා. අපේ ආන්දරණ හසේකින් අපි අන්සාසනාවක්. බෝසත්ත්වයන් වහන්සේ ඒ දුෂ්කර ක්‍රියා කරන අවදී ගැන කියනවා නේද බිය බය වෙනකොට මිනිස්සු කිව්වා කියලා ඔය පැත්තට යන්න එපා හරි භයානකයි කැලේ දුතුන් වහන්සේ එතෙන්ටම ගියා කියලා.
ඒ බය දිහාම හොඳට විමසලා බලුවා. බය කියන එකත් දුරු වෙලා යනවා තමයි. මේ බය විනාශ වෙන්නේ නැද්ද කියලා බය දිහා විමසලා බලනවා. ඊළඟට මේ අවකාශයන් තමයි මේ බය කියන සිතිවිල්ලද ලොකු මමද ලොකු කියලා ඒ දිහාම ඒ බයට ලොකු වගේ අතිස්සම් බය මම තමන් තමට බය මමත් ඒ බවට පත් වෙනවා. ඒකම සතිය බයට යටේ ඒ විදිහට මම දිහා මේ බය තියා ඒ විදිහට දැක්කම බය පිටර ගන්න එක එක සමය සංකල්පයි. තමයි බයේ මේ බය දිහා හොඳට බලන්නේ ඒ බයත් ඇතිලා නැතිලා යනවා.
හඳුන්නේ වේදනාවක දෙයක් නැත්නම් බලාගෙන ඉන්න පුළුවන්. බයක් කියන එක ක්ෂණික දෙයක් නේද? එකපාරටම දැනනවා පිටපිට අපිට බලන්නේ නැහැ වෙලාවම අතීතයක් කියලා. ඒක බය ඉවරයි. දැන් දෙයක් කියන්නේ ඉවරනේ ඒකත් ඉවරයි.
බය
වල ගොඩක් තියෙනනේ.
මොන බය? ඔයයි බය නැති කරගන්න තමයි මේ මේ ඔය අපාය ගාමින අකුසල් නොකර ඉන්න කියන්නේ. ඒක තමයි එකම විසඳුම. කියන අපාය ගාමි වෙන අකුසල් අපාය ගාමින පාපත්‍රිය ඒවා හිතුනහම අඳුනගෙන මේ ක්‍රියාව කළොත් මේ කතාව කළොත් මේ සිතිවිල්ල ක්‍රියාත්මක කළොත් ඒ විපාක ඒ අපායගාමි වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපිට අනාවෙක් කියන්න බෑ වෙන්න පුළුවන්. ඒ නිසා මේ සිතිවිල්ල ක්‍රියාත්මක නොකළ යුතුයි. ඒ තමා විසඳුම. වෙන විසඳුමක් නැහැ. ඒක අපේ අතේ තියෙන. ඒතර තමන්ට විශ්වාස නම් තමන් අතින් අපායගාමි අකුසල් වුණේ නැහැ කියලා. එතකොට බය නැහැ. බයක් නැහැ.
පොඩි කාලේ ඉඳලා නොදැන වෙච්ච ඔය සත්තු කොයිදී ඒ වගේ දේවල් වලින් කො දැන් ඉඳලා කිතුවත් ධර්ම මාර්ගයට වැටෙනාට ඒකට බයක් දැනෙනවා. මම පරක් වුණාද මේක අවබෝධ
නැහැ. තාම අපායට වැටලා නැහනේ. තාම නොවැටුණු අපායකට අපි විහිං වැටෙන්න ඕනේ නැහැ දැන්. ඒකක් ඒව අතීතේ වෙලා තියෙන්නේ. අපාය දැන් ඔය වැටෙන්නේ අනාගතේ. ඔය දෙකම එතන වර්තමානයේ ඒ දෙකෙම නිදහස් නේ. එතන ක්‍රියාවිනොත් නිදහස් විපාකිනොත් නිදහස් වර්තමානයේ. එතන වර්තමානයේ තියෙන නිදහස අත්දකින්න ඒක අපාය කරගන්න එපා. ඒක අපරාධයක්. දැන් අභ්‍යන්තරයේ ඒ කියු කාරණේ හරිම වැදගත්. බය කියන්නේ සිතිවිල්ලක්. බය කියන්නේ සිතිවිල්ලක්. දෙයි ඒ ප්‍රකාශයෙන් අපිට මතක් කරගන්න පුළුවන් නම් ලොකු හැල්ලුවක් දැනෙන බය වෙලා තියෙනවා. මේක සිතිවිල්ල. බය කියන්නේ සිතිවිල්ල. දෙහෙම හිතෙන්නේ නැහැ. අපිට බය වුණාම බය කියන්නේ මොකද්ද කියලාවත් අපිට හිතෙන්නේ නැහැ. මේක මොනවත් හිතාගන්න බැරි තැනකට හිර වෙනවා. හිතාගන්න බෑ, කතා කරගන්න බෑ. ඒතර අඩුම ගානේ ඒ පුංචි එළියවත් ඒ අන්ධකාරයට ගේන්න පුළුවන්. මේක සිතිවිල්ල. හරි බලවත් වෙන්න පුළුවන්. හැබැයි සිතිවිල්ල බය කියන්නේ මේ සිතිවිල්ල කලින් තිබුණ නැහැ. මීට මිනිත්තු 5කට කලින් තිබුණ නැහැ. හැබැයි දැන් තියෙනවා. ඒක සිතිවිල්ල. ඊළඟට මීට කලින් මෙහෙම බය වුණු වෙලාවල් තියෙනවා. තියෙනවා, තිබුණා. දැන් මේවට බයද දැන් නැහැ. ඒතර ඒ අපේ හඳුරේ පැහැදිලි කළා. මේ බයත් එහෙමනම් තව ටිකකින් නැති වෙයි. ස්ථිර නැහැ. ඒ එහෙම ඉන්නකොට බය තියෙන්න පුළුවන්. බය තිබුණාට අපිට අර මේ බයත් එක්ක ඉන්න පුළුවන් ස්වභාවයක් ලැබෙන. ඉන්න පුළුවන් හයියක් එනවා ඒකට. ඒක ලකුවට ගන්නෙ නෑ. අපි හැම විටම බයට විරුද්ධව යන්නනේ බලන්නේ. දැන් බය හැම විටම කියන අනතුරක් වෙන්න යන්නේ කියලා. ඔබට අනතුරක් වෙන්න යන්නේ. මොනවට හරි ඔබේ ශරීරයට, ඔබේ සංසාර ගමනට, නැත්නම් ඔබේ ප්‍රතිරූපයට මොකක් හරි අනතුරක් වෙන්න යන්නේ. දැන් ඉතින් තමයි මේ බය එන්නේ. ඒත් මේ බය අපිට උදව් කරගන්න පුළුවන්. එහෙම ඇත්තටම වෙන්න යනවද? වෙන්න යනවා නම් ඒකෙන් බේරෙන්න බය උදව් කරගන්න පුළුවන්. අනාවැකිය පෙර නිමිති කරුණෙක් විදිහට බය පාවිච්චි කරන්න පුළුවන්. අර කලින් කිව්වාගේ අපාය ගාමි බය එහෙම ඒ බයෙන් අපිට පුළුවන් ඒ බයෙන් උදව් කරගෙන අපාය නොවැටි ඉන්න. ඒක දෙවෙනි කාරණේ තමයි මේ ඒ බයත් එක්ක එකඟ වෙන එක. ඔය එහෙම වෙන්න පුළුවන් කියුණා මොනව කරන්නද? අපාය වෙන්න එකම නෙමෙයි දැන් මැරෙනවා කියල. නැත්තම් විභාගයකට ගිහලා දැන් ළමෙක් බයෙන් ඉන්නවා. විභාගේ ෆේල් වෙයිද? ෆේල් වෙයිද? ඉතින් එහෙම වෙයි. දැන් ලියලා ඉවරයි. දැන් එහෙම වෙයි. උනාට කමක් නෑ. නාට කමක් නෑ. උනා නම් ඉතින් අපි පිළිගන්නේ නැහැ නේද? ඔව්. බයත් එක්ක එකඟ වෙන්නේ. බය කියන දෙයට විරුද්ධ වෙන්න වෙන්න බය ශක්තිමත් වෙනවා. අපි දුර්වල වෙනවා. ඔව් මැරෙයි තමයි. ඔය විභාගෙ ෆේල් වෙයි තමයි. එහෙම වෙයි. එහෙම වෙන්න පුළුවන්. පුළුවන් නේ වෙන්න ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. එතරේ එකඟ වෙලා බලන්න. එකඟ වුණු ගමන්ම බයට බැරි වෙනවා තවදුරටත් පුද්ගලයෙකු යටපත් කරගන්න. එකඟ වුණු ගමන් බය හැම විටම ශක්තිමත් අපි ඒට විරුද්ධ වෙනකොට. නෑ නෑ එහෙම වෙන්න බෑ කියන කල්ප තමයි බය වෙන්නේ. එහෙම වෙන්න පුළුවන් කියව ගමන්ම බය නැති වෙලා.
මෛත්‍රිය ගොඩක් කලකට වෙනවා නේද සර්? බය නැති කරගන්න. සත්කාන උදේට.
ඔතන වෛරය හැම විටම බිය ඇති කරනවා. බියෙන් ඉන්න කෙනෙක් තමයි වෛරය නිර්මාණය කරන්නේ. වෛරයට බහැ නිර්භීත කෙනෙක්ව හදන්න. අපි හිතනවා වෛරයට පුළුවන් මේ හරි නිර්භීත පුද්ගලයෙක් හදන්න කියලා නෑ. වෛරය හැම විටම බියසුළු පුද්ගලයෙක්ව හදන්න. වෛර කරන කෙනා හැම විටම ඉන්නේ බියෙන්. ඒ බියෙන් ඉන්න නිසායි ඒ තැනත්තාම රවටා ගන්නත් ලෝකේ රවට්ටන්න මහා වීරයෙක් වගේ කෑ ගහන්නේ. මහා වීරත්වය කරලා පෙන්වන්න හදන්නේ. ඒ තමන්වම රවට්ට ගන්නයි ලෝකේ රවට්ටන්නේ. දැන් අපිත් හිතනවා වෛරයේ තියෙන කෙනා හරි ප්‍රබල කෙනෙක් කියලා. නෑ වෛරයට බෑ පුද්ගලෙක්ව ශක්තිමත් කෙනෙක්. එයා දුර්වල කෙනෙක්. වෛරය හැම විටම බියසුල්ලන් මවන්නේ නිවටය. හැම දෙයකටම බයෙන් ඉන්න කෙනෙක්. වෛර කරන කෙනා හැම දෙයකටම බයයි. තමන්ගේම අයටත් බයයි. වතුරන්ටත් බයයි. අතීතයටත් බයයි. අනාගතයටත් බයයි. නිදාගන්නත් බයයි. හීනවලටත් බයයි. ඇහැරෙන්නත් බයයි. හැම දෙයකටම වෛර කරන කෙනා බයයි. වෛරය හැම විටම බියසුල්ලන් නිර්මාණය කරයි. එනිසා ඒ කාරණිතාව වැදගත්. මෛත්‍රිය ඒ බිය අතුකාරදා. ඉතින් නිදාගන්න බයක් නෑ. බය නැතුව නිදාගන්න පුළුවන්. හීනවලට බය නෑ. බය වෙන හීන පේන්නේ නෑ. ඇහැරෙන්න බය නෑ. මිනිස්සුන්ට බය නෑ. අමනුෂ්‍යයන්ට බය නෑ. ඒ වට වාසක විසට අනතුරක් වෙයිද? ඒ ස්වභාවික විපතක් වෙයිද? නායයිද? සුනාමියේද? ඒ වට බය නැ බය නැති වෙලා. නිසා මෛත්‍රී භානාය ආනිසංස දිහා බැලුවාම ඔක්කොම වගේ තියෙනවා බය නැති. මරණින් පස්සේ කොහෙට යන්න වෙයිද? ඒ බයත් නැහැ මෛත්‍රී තියෙන කෙනාට. අවසාන ප්‍රතිඵලයේ විදිහට කියන්නේ ඒ ගැනත් බය වෙන්න එපා කියලා. කොහොම මැරෙන්න වෙයිද? ඒ ගැන බය වෙන්නත් එපා. කිසිම ප්‍රශ්නයක් නැතුව මැරෙන්න පුළුවන් මෛත්‍රී කරනවා. මෛත්‍රී භානාවේ 10 වෙනි ආනිසංසය විදිහට කියන්නේ ප්‍රශ්නයක් නැතුව මැරෙන්න පුළුවන්. ප්‍රශ්නයක් හදාගන්න නැතුව මැරෙන්න පුළුවන්. කලබල කරගන්න නැතුව. මැරෙන්නට පස්සේ හොඳ තැනක ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මැරෙනින් පසුවත් ප්‍රශ්නයක් නැහැ. මරණයත් ප්‍රශ්නයක් නෙමෙයි. මැරෙන්න කලිනුත් ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. මෛත්‍රී තියෙනවා. එනිසා බිය වෙන දෙයට මෛත්‍රී කිරීමත් ලොකු මේ හොඳ මේ ප්‍රතිකාරය. බය නැති කරන්න. තමන් යමකට බය නම් ඒ දෙයට මෛත්‍රී කරන්න. ඒක මෛත්‍රී කරනකොට ඒ දෙයයි තමන් මිතුරෙක් බවට පත් වෙනවා. ඒ භයානක දේවල් මිත්‍රයන් බවට පත් වෙනවා මෛත්‍රී. ඒක මිත්‍රයන් බවට පත් වුණාම ආයි බය වෙන්න දෙයක් නැහැ. ඕනෙම දෙයක් අසනීපයකට බය නම් ඒ අසනීපය කෙරෙහි මෛත්‍රියක් ඇති කරගන්න. ඒතර ඒ බය නැති ඉරන අසනීපෙට තියෙන. කලුවරට බය නම් කලුවරට එක්ක මෛත්‍රියක් ඇති කරගන්න. කලුවරේ මිත්‍රයෙක් බවට පත් වෙන.
අවසරයි සර්.
දහවල් දාණයට කලින් සර්ගේ දේශනාවලදී කියවුණ භෞතික ජීවිතයක් ගත කරන භෞතික ජීවිතය සහ අධ්‍යාත්මික ජීවිතය අතර වෙනස පැහැදිලි කරන සර් කියවා මේ ලෞකික ජීවිතයක් ගත කරන ගත කිරීමේදී හැඩිපුර එකම දේ නැවත නැවත කිරීම සහ නින්ද කියන දේ ඒකේ විශේෂ ලක්ෂණ කියලා ඒ වගේම අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන අය වැඩිපුර උනන්දු වෙන්නේ සමාධිය ප්‍රඥාව තුළින් අත්හැරීම කියන ඒ සංකල්ප තුන තමයි දැන් තියෙන මේ ඒ හඳුනා ගැනීම විශේෂ ගුණාංග විදිහට ඒක සාසුට්ටක් පැහැදිලි කරොත්
ඔව් කොයි කාරණේ තව පැහැදිලි කරන්න ඕනේ
ඒ භෞතික සහ අධ්‍යාත්මික ඉතින් වෙනස ප්‍රේ කාරණා පහතුනි
ඔව් ඒ කියන්නේ දැන් එකම දේ නැවත නැවත කිරීම නෙමෙයි මේ ලෞකික ජීවිතයේ කියේ යා කරන්නේ විවිධ දේවල් ලෞකික ජීවිතයේ ලෞකික ජීවිතයේ ඉන්න කෙනෙක් එකකට එකක් වෙනස් දේවල් කරන එකම දේ කරන්න කැමති නෑ මොකද එකම දේ කිරීමෙන් එකාකාරයි ඒකේ යාට කිසි රසයක් නෑ යා විවිධ දේවල් කරනවා හැබැයි විවිධත්වයේ තුල යා අත්දකින්නේ ඒකාකාරීකම ඒ ලෞකික ජීවිතයේ ප්‍රතිඵලය ඒක තමයි විවිධත්වයේ තුල ලැබෙන්නේ ඒකාකාරීකම එපාවුණු ගතියක් එන්නේ. එපාවුණු ගතිය නිසාමයි අලුත් දේවල් හොයන්නේ. අලුත් කෑම, අලුත් ගමන්, අලුත් චිත්‍රපටි, අලුත් දැනුම්, අලුත් යාළුවන් හොයනවා. හැබැයි අලුත් හැම දෙයක් එක්කම අත්දකින්නේ පරණ ඒකාකාරීකම. කිසිම අලුත් දෙයකට බෑ ඒ පරණ ඒකාකාරීකමෙන් ඒ පුද්ගලයාව අත්මිදුවා. එතන දැන් ආධ්‍යාත්මික පැත්තට එනකොට එයා විවිධත්වය හොයන්නේ නැහැ. එතන තියෙන්නේම එකම එක කියන එක තමයි. එක. ඒක එකක් එක්ක ඉන්නවා. ඒක තමයි අමාරුම දේ. එක. එක සිතිවිල්ලක එක අරමුණක එක කාරණේකම ජීවත් වෙනවා. ත්‍රේය ඒ තැනත් පහු කරගෙන යනවා. ඒකාකාරීකම් පහු කරගෙන යන ඒකාකාරීකම නවතින්නේ නැහැ. නිදිමතේ නැවතිලා නිින්දට යන්නේ. ඒව පහු කරගෙන නේ පහු කරගෙන යන්න උදව් වෙන වාහන ගැන අපි කතා කරා. ඒකාකාරීකම් පහු කරගෙන යන්න පුළුවන් වීරිය තියෙන කෙනාට. වීරිය නැමැති වාහනයෙන් පුළුවන් ඒකාකාරීකම ඉක්මවල යන්න. නිදිමතේ ඉක්මවල යන්න පුළුවන් සතියේ සිහිය අවධානයට. අතර මේවා උදව් වෙන්න ඕනේ. මේවා උදව් කර ගනිමින් ඒ එකම කාරණයක ඉන්නවා. එතකොට දැන් ඔය සමාධිය ඇති වෙන්නේ එතකොට. නැත්තම් සමාධියක් එන්නේ නැහැ. ඒකාග්‍රතාවයක් එන්නේ නැහැ. එකම මාත්‍රිකාවක නැවත 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 ජීවත් වෙනවා. නැවත නැවත එකම මාත්‍රිකාවට හිත ගේනවා වීරියෙන් සහ සිහියෙන්. එතකොට රසයක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට මුලින් ඒක එපා වෙලානේ තිබුණේ එකම දෙයක ඉන්නකොට. ඒක නිදිමත දැනෙන ඒකාකාරී පාළු ඒ ගති නැති වෙලා ගිහිල්ලා එය බොහොම රසවත් දෙයක් වෙන්න පටන් ගන්නවා. ලොකු සතුටක් දැනෙන්න පටන් ගන්නවා. ඒ තමයි ඉතින් සමාධි සුවේ ධ්‍යාන සුවේ කියලා කියන්නේ. අර විවිධත්වයේ තුලවත් නොදුටු නොත් නොදුටු මහා සුවය මේ ඒකීයත්වයේ තුල ඒකාග්‍රතාවයේ තුල අත්දකින්න පටන් ගන්නවා. එතන එතරම් කෙනෙකුට නවතින්න පුළුවන්. හැබැයි ඒවා නැවතුම් පොළවල් විදිහට නෙමෙයි ධර්මීය කියන්නේ සමාධිය, ධ්‍යාන සෝය. ඊළඟට මෙනෙහි කරන්න එක. ඒ කාරණයක් අරගෙන මෙනෙහි කරන්න. ඒකම නැවත නැවත මෙනෙහි කරන්න. තමන්ගේ ප්‍රශ්නයක් ගන්න නම් වැඩිය හොඳයි. හරිද? මෙනෙහි කරයි මම මේක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. ඇයි? ඇයි මම මේ කාරණේට දුක් විඳින්නේ? ඇයි මේ තැනත් කියපු වචනෙට මම මෙච්චර තැවෙන්නේ? නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ ගැන අවබෝධය ලැබෙනවා. ඒ කාරණයක් නැවත නැවත මෙනෙහි කරේ නැත්නම් අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ධම්මපදයේ කියන්නේ යෝගා වේ ජායති භූරි අයෝගා භූරි සංඛයෝ. කිසියම් දෙයක නැවත නැවත යෙදීමෙන් තමයි ඒ පිළිබඳ පුළුල් දැනුමක් එන්නේ. මහ පොළොව වගේ පුළුල්. යෝගා වේ ජායති භූරි භූරි කියලා කියන්නේ මහ පොළොව වගේ පළල් ගැඹුරු ප්‍රඥාවක් ලැබෙන්න නම් යෙදෙන්න ඕනේ යෝගා කියලා යෝග කියන්නේ යෙදීම නැවත නැවත දෙන්න ඕනේ. නැවත නැවත නොයදුනොත් අයෝගා භූරි සංඛ්‍යෝ තියෙන ප්‍රඥාවක් නැති වෙලා යනවා. ගෙවිලා යනවා. ඒතං ද්වේතහා පතං ඤත්වා භවාය විභවාය. මේ පාරවල් දෙක අඳුනගන්න. අඳුනගෙන හරි පාරයන් ඇති වෙන නැති වෙන පාර අඳුනගන්න. තමන් ඇති වෙන එකයි තමන්ව නැති කරලා දාන පාරයි පාරවල් දෙක අඳුනගෙන ඒ හරි පාරේ යන්න කියලා. එතකොට ප්‍රඥාව ලැබෙන්නේ මේ විදිහට. නැවත නැවත ඉදීමේ, නැවත නැවත මෙනෙහි කිරීම. ඊළඟට මෙනෙහි කළා තමන්ට තේරෙනවා නම් මේ මම මේ ඇදී අල්ලන් ඉන්නේ හින්දායි මේ ප්‍රශ්නේ කියලා එක අතල්ලා දාන්න ඕනේ. ඒ ප්‍රඥාව ලැබිලා අත් නොහැරී ඉන්නත් පුළුවන් කෙනෙක්. ඒත්‍රිය දන්නවා මේ දේ හින්දායි මම ලෙඩ වෙන්නේ, හැබැයි ලෙඩේ තනිප කරගන්නේ නැහැ. දැනුම තියෙනවා. ඒත් ඒ සනීප වෙට්ට. ඒ නිසා තමයි ඔය අංග 10ක් විදියට ඔය මාර්ගය කියන්නේ දසාංගේ සමන්නාත. ඥාන විමුක්ති දෙකක් විදියට කියනවන්නේ. එකක් නෙමෙයි ඥානෙ ලැබූ පමණින්ම නෙමෙයි ඥානයෙන් ඊළඟට වි තමන් නිදහස් වෙන්න ඕන. සම්මා ඥාන සම්මා විමුක්ති. අත්හැරෙන්න ඕනේ. තමන්ට අවබෝධ වුණොත් මේ මෙතන ප්‍රශ්නේ තියෙනවා කියලා ඒක අත්හැරලා දාන්න. මේ හිතන විදිහයි ප්‍රශ්නේ කියලා හිතන විදිහ අත්හරින්න. මුල් දෙක නිකම්ම වෙනවා. ඒකාකාරීකමයි නිදිමතයි කියන දෙකට වීර්ය කරන්න ඕනේ. හැබැයි ඉතිරි කාරණා තුන වීර්යෙ සිහිනුවණින් අවබෝධයෙන් කළ යුතු කාරණා.
සාදි සලකේ බලන්නේ කියලා වේදනාවක් නේද වේදනාවගෙන අපි වෙලාව බලාගෙන හිටියොත් සමාජයෙන් අඩි 5 10ක් වෙන්න පුළුවන් වෙන වේදනාව ඊට පස්සේ සම්පූර්ණයෙන්ම නැති වෙන ලාවක් යනවා. ඊට පස්සේ ආයි අපි ඒකන මෙනෙහි කිරීම කිරීමක් මේ වේදනාවදී බලාගෙන ඉන්නකොට වෙන්නේ නැහැ. මොකද වේදනාවක් නැහැ. ආයි තමයි ඒක වෙන වෙනින් කමටහනක් ගැන හිතුවොත් ආයි තමයි භාගයක් විතර ගියාම ආයි වේදනාවක්
එනවා. ඔයිද වේදනාවක් කියන දේවල් එහෙම නෙනේ. සියලු වේදනා නැති කරන්න බෑනේ. විරෝධ සමාපatti ඉන්නකොටත් ඒ ඉන්න වෙලාවට විතරයි සංඥා වේදනා නිරෝධ වෙන්නේ. වේදනාව ජීවිතේ කොටසනේ. ජීවිතේ කියන දේ හැදිලා තියෙන අමුද්‍රව්‍ය පහෙන් එකක් තමයි වේදනා. ස්කන්ධ පහෙන්. එතකොට ඒකක් නැති කරන්න බෑ. ඉතුරු හතර තියාගෙන. දැන් මේ වේදනාව දිහා බලන් ඉන්නකොට අපිට පේන්න ලැබෙනවා වේදනාව අඩු වෙනවා කියලා. අඩු වෙලා ඉඳලා නැති වෙලා. ඒ තිබිච්ච රිදුණා කියන වේදනාව නැති වෙලා යනවා. එතන දැන් විඳින වින්දනයකුත් තියෙනවා. ඒ රිදීම නැති වුනහම සුවයක් විඳිනවා. එතන අපිට මේ සුවය විඳිනවා කියන එක දිහා බලන් ඉන්න. දැන් විඳින්නේ සුවය. සැහැල්ලුවක්, පහසුවක්. ඒකත් වේදනාවක්. එතන වේදනාන පස්සනාවේදී අපි කරන්න ඕන දෙයක් තමයි ඒ වින්දනයේ දිහා බලාගෙන සිටීම. ඒ දැන් අර කලින් තිබ්බ රිදීමට මම කැමති වුණේ නැහැ. දැන් මේකට කැමති නම් ඒකට කැමැත්තක් තියෙනවා. මේක දිගටම තියෙනවා නම් හොඳයි කියලා හිතනවා. එහෙම හිතන නිසානේ ආයේ වේදනාව එනවා කියන එක අපි ප්‍රශ්නයක් විදියට හිතන්නේ. අර සුවේ දිගටම තියෙන්න ඕන කියන බලාපොරොත්තු නිසානේ. ඒත් ඒ බලාපොරොත්තු හඳුනාගන්න. සුවේට තියෙන ආසාව, ඒ ආසාව මවන බලාපොරොත්තුව, සදාකාලික සුවේ කියන බලාපොරොත්තුව හඳුනාගන්න. හඳුනාගෙන එහෙම එකක් නැහැ නේ. සදාකාලික සුවය කියලා එකක් නැහැ. වේදනාව එනවා යනවා, විවිධ වූ වේදනා පෙරලෙනවා, සුවේ දුකට පෙරලෙනවා. ඒක අත්හරින්. අත්හැරියාම එන උපේක්ෂාවට. කියන්නේ සුව වින්දනයේකට තියෙන කැමැත්තයි දුක් වින්දනයේකට තියෙන අකමැත්තයි දෙක අත්හැරියාම තියෙන උපේක්ෂාව. මේ දෙකම අත්හැරියා. ඉතින් උපේක්ෂාව වටිනා ওই දෙකටම වැඩි. පොඩි දවසේ සිල් පේවා සමාදන් වුණා. ඒ වගේම භාවනා නියෝගීව දවස ගත කරන්නට වීර්ය කළා. බණ ඇහුවා, මෙනෙහි කළා, ධර්ම සාකච්ඡා කළා. ඒ වගේම දහම් පොත් මුද්‍රණය කළා, බෙදා හැරියා. ඇත්තට මේ සියල්ලම එක පැත්තකින් පුණ්‍ය කර්මත් වෙනවා, ඒ වගේම කුසල්. සසර ගමන කෙටි කරන්න, නවත්තන්න උදව් වෙන දේවල්. දුක නැති කරගන්න හේතු වෙන දේවල්. සැනසille ජීවත් වෙන්න උපකාරී වෙන දේවල්. මේ ගැන හිතලා අපි සතුටු වෙමු. අද දවසේ ගෙවුණු ආකාරය ගැන, තමන් ගත්ත වීරිය ගැන, තමන් කළ පුණ්‍යක්‍රියා, කුසල, දිනු කරගත්ත කුසලතාවයන් ගැන හිතලා සතුටු වෙමු. ඒ වගේම අදිෂ්ඨානයක් ඇති කරගමු. මේ ගමන ගමනාන්තයේ තෙක්ම නොනැවතී පියවරෙන් පියවරට ඉදිරියට යනවා කියන අදිෂ්ඨානයේ, අදිෂ්ඨානිතාව වැඩගත් අදිෂ්ඨානය මේ ගමන යන්නට අපිට අවශ්‍ය ධෛර්යය ලබලා දෙනවා. ඒ සැනසිල්ලේ අත්දැකීමට අපිට උපකාරී, මේ අත්දැකීම ලබන්න උපකාරී වුණා නම් යම් තාක් දිනක හැම දිනම සීපත් කරගමු. අපේ දෙමව්පියන් ගුරුවරුන්ගෙන් පටන්ගෙන මේ තැනට අපිට එන්නට, මේ තැන කියන්නේ මධ්‍යස්ථාන නෙමෙයි, අපි මේ ලබන සැනසිල්ලේ සුවයට එන්නට උපකාරිකල මඟ පෙන්වූ ආධාරකලේ හැම දිනම සීපත් කරගමු. විශේෂයෙන් අද දවසේ ඒ උදේ දානේ, දවල් දානේ විතරක් නෙමෙයි, ඊයේ හවස ගිලම්පස වලින් පවා අපට හැමදේ සම්පූර්ණ දාණයෙන්ම අනුග්‍රහය දැක්වූ කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා, මේ හැම දිනාටම බොහොම හිතවත්ව ගෞරවයෙන් මේ දාණය තුමා පිළිගන්නේ. දාණය පිළිබඳ අවබෝධයෙන්, ඒ වගේම හිතේන අගය, වටිනාකම පිළිබඳ හැඟීමකින් අපි හැම දිනකටම ලොකු ආදර්ශයක් එතුමා දෙන්නෙත්, කොහොමද දානයක් දෙන්නේ කියන එක පිළිබඳ ආදර්ශයක් සපයනවා. කොහොමද ඒක හැඟීමකින් කරන්නේ, අත්හැරීමකින් කොහොමද කරන්නේ දානයක්? ඒ පිළිබඳ අපි ප්‍රතිවේදීත්වය ඇති කරගමු එතුමා කෙරෙහි. ඒ වගේම අද අපිට දහම් පොත් බෙදලා දීපු ඒ දායක මහත්වරුන්ට, මහත්මියට, ඒ දෙපළට, ඒ වගේම අපිට හැමදාම ධර්ම පොත් බෙදලා දෙනවා. ඒ හැමදාම නම් මට මතකත් නැහැ. ඒ ධම් පොත් ඇත්තටම මේ ධර්ම දාණය දීර්ඝ කාලයක් පවතින දාණයක්. පොතක් කියන්නේ ඒක අතින් අතට යන දෙයක්, සම්පූර්ණ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් දෙයක්, නොමගට යන්න තිබුණු ජීවිතයක් සුමගට ගන්න පුළුවන් දෙයකටයි ධර්ම දාණයක් කියන්නේ. බොහෝ දෙනෙක්ගේ දුගතිය, දුගතිගාමී බොහෝ දෙනෙක් සුගතියට ගන්න පුළුවන් පින්කමකටයි ධර්ම දාණය කියන්නේ. ඒ මහත්ඵලයි, මහා නිසංසයි. ඒ කියන්නේ හිතලේ ධර්ම දාණයට සම්බන්ධ වුණු අදයි කලිනුයි හැම දිනම ඒ කලින් ප්‍රණය කළ පොත්පත්, ගිය මාසෙ බෙදූ ඒ ධර්ම දාණය, ඊට කලින් පටිපදා පොත, මේ හැම එකටම සම්බන්ධ වුණු මේ හැම දිනමත් සිහිපත් කරගන්න. සිහිපත් කරගෙන අපි හැම දිනාටම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු. ඒ හැම දිනමත්, අප හැම දිනමත් මේ ධම්මගෙහි නොනැවති ඉදිරියට යන්නට අවශ්‍ය කායික මානසික නිරෝගීතාවය, කල්‍යාණ මිත්‍රාශ්‍රය සහ කායික මානසික වේගය ලැබ අත්දකින මේ දුකින් සම්පූර්ණයෙන් නිදහස් වෙන්නට හැකි වේවා. හැමදිනාටම තෙරුවන් සරණයි.